සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දැන් ඊයේ මේ භාවනාවකට භාවිතයට ගන්නට උපකාර වන ආනපාන පබ්බේ පිළිබඳව කායගත සතිය වෙන ආනපාන පබ්බේ කළ යුතු ආකාරය සහ එතනදී තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු කරගත යුතු ඒ කියන්නේ පජානාති සික්කති විහෙරති ආදී කොට වූ පියවරයන් තුනක් පිළිබඳව පැහැදිලිව විග්‍රහයක් කළා. මේ විග්‍රහයට අදාළව මේ ආනපාන පබ්බය සම්පූර්ණ කරගන්නට උපකාර වන ත්‍රිපිටකාගත ධර්මයේ බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර ධර්ම අතරින් මේ ආනපාන පබ්බය සම්පූර්ණ කරගන්නට අත්‍යවශ්‍යම තේරුම් ගත යුතු දැනගත යුතු ඒ වගේම දෙපැත්තක් තියෙන විග්‍රහ කරපු දෙපැත්තක් සූත්‍ර ධර්මයක් තියෙනවා. මේ සූත්‍ර ධර්මයේ තමයි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය. මෙතන මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය කියලා කියන්නේ සේවිතබ්බා කියන්නේ අපි ආශ්‍රය කළ යුතු සේවනය කළ යුතු භාවිතා කළ යුතු යහපත් දේ. අසේවිතබ්බා කියන්නේ භාවිතා නොකළ යුතු සේවනය නොකළ යුතු ආශ්‍රය නොකළ යුතු භාවිතයට නොගත යුතු වැරදි දේ, වැරදි සහිත දේ. එනිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන්නේ දෙපැත්තක්, දෙතාවය. අතහැරිය යුතු දේ සහ ආශ්‍රයට ගත යුතු දේ. මේ මෙතෙන්දී මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පඤ්ඤාසිකේ උපරි පඤ්ඤාසිකේ තියෙන සූත්‍රයක්. බොහෝම වැදගත්ම සූත්‍රයක්. මේ පින්වතුන්ට මේ සූත්‍රයත් මේ පොතේ 63 වෙනි පිටේ සටහන් කළ දීලා තියෙනවා. දැන් තව එකක් කියන්න ඕන. දැන් මජ්ක්‍ධිම නිකායේ ත්‍රිපිටකයේ තියෙන්නේ යම් ආකාරයකට සංස්කරණය කරපු එහෙමනම් යම් යම් දේවල් අනුව ඒ මණ්ඩලයක් විසින් සංශෝධනය කරපු දේශනාව මාගදී වචන වලින් තියෙන්නේ. සිංහල භාෂාවෙන් තියෙන්නේ ඒ සංශෝධනේ ඒගොල්ලන්ගේ දැනුමානය අවශ්‍යතාව අනුව ඒගොල්ලන්ට තේරෙන පරිදි පරිවර්තනය කරපු එකක්. දැන් මේ අපි ලියලා දීලා තියෙන මේ අපි පිටපත් කරලා දීලා තියෙන්නේ මේ ත්‍රිපිටකයේ පොත කියන අර නැදිමාලෙන් හෝ එහෙම නැත්නම් සංස්කෘතික අමාත්‍යාංශයෙන් 1954 පරිවර්තනය කරපු ත්‍රිපිටකය එහෙම නෙමෙයි. මේ මේ පිටපත් මේ පොතේ තියෙන සියලුම සූත්‍ර අර 1864 කෑගල්ලෙන් ගෙනිච්ච එංගලන්තෙට ගෙනිච්ච පුස්කොළ පොත්වල එංගලන්තේ කෞතුකාගාරයේ තියෙන පොත්වල සටහන් වෙච්ච ත්‍රිපිටකයේ තියෙන සිංහල අකුරු සිංහල වචන එළ අකුරු වචන මාගදී අකුරු වචන වලින් ගත්ත ඒ මුල්ම එමුණනම් ඔරිජිනල් ත්‍රිපිටකයේ කියන එකෙන් ගත්ත දෙයක්. ඒක නිසා සමහර වචන සමහර අකුරු ටිකක් වෙනස් වගේ තේරෙන්න ගන්න පුළුවන් වෙන නමුත් මේක සංස්කරණය නොකර ඒ ත්‍රිපිටකයේ පුස්කොළ පොතේම තියෙන එක දැනට ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා ඒ නිසා ඉන්ටර්නෙට් එකෙන් ගත්ත එකක් මිසක් මේක අර ත්‍රිපිටක ග්‍රන්ථයෙන් ගත්ත දේවල් නෙමෙයි මේ පොතේ තියෙන සියලුම දේවල් ඒක සිහිපත් කර ගන්න ඕන දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වගේම බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයත් කාගවත් ආරාධනයක් හෝ ප්‍රශ්නයකට උත්තරයක් හෝ ලෙසින් නෙමෙයි බුදුහාමුදුරුවෝම කල්පනා කරලා මේ එදා හිටිය මහාන මෙහෙණ උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට දේශනා කරපු ධර්මයක් මොකද ඒ බුදුහාමුදුරුවෝ යම් යම් අවස්ථාවල බුදුහාමුදුරුවෝම කල්පනා කරලා විශාල පිරිසක් ඉදිරියේ මේ වගේ ධර්ම දේශනා කළා මහා සතරාධිපට්ඨාන සූත්‍රයත් ඒ වගේ එකක් මේකත් ඒ වගේම සූත්‍රයක් ඒකයි කියලා කියන්නේ එවන් මේ සුතං කියලා කියන ඒකන් සමයන් භගවා සාවත්තියන් විහෙරති හේතුවනේ අනාථපිණ්ඩික සාරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේති භික්ඛවෝ ති බදන්තේති භික්ඛු භගවතු කියලා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේම කල්පනා කරලා දේශනා කරපු සූත්‍ර තියෙනවා තව සූත්‍ර තියෙනවා ප්‍රශ්නකට උත්තරයක් හැටියට තව සූත්‍ර තියෙනවා නොයෙකුත් විස්තීර්ණ විග්‍රහයන් අහලා තියෙනවා නොයෙකුත් අය ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හැටියටත් තියෙනවා ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනා විවිධ ආකාරයේ තියෙනවා බුදුහාමුදුරුවෝ කල්පනා කරලා දේශනා කරපුවා එකෙන් හුඟක් වැදගත් ඒ නිසා මේකත් ඒ වගේ දෙයක් ඒ වගේ සූත්‍රයක් ඒ නිසා මේක හුඟක්ම වැදගත් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ආනපාන පබ්බය එහෙම නැත්නම් මේ ආනපාන කියන එක ආන කියන්නේ ඇතුළට ගැනීම ආශ්‍රය කිරීම පාන කියන්නේ පිට කිරීම ප්‍රාණය කිරීම බැහැර කිරීම ඉවත් කිරීම අස් කිරීම වගේ කියන අර්ථය මේ අර්ථය බුදුහාමුදුරුවෝ දෙපැත්තක් හැටියට විග්‍රහ කළා මේ සූත්‍රයෙන් මෙතෙන්දි කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේක කොටස් හතකට බෙදුවා පුද්ගලයෙක් හැටියට මනුස්සයෙක් හැටියට කෙනෙක් කොහොමද ඇතුළට ගන්නෙ හරි දේ හෝ වැරදි දේ හෝ කොහොමද පිට කරන්නේ වැරදි දේ හෝ හරි දේ හෝ එහෙම නැත්නම් බෑර කරන්නේ කොහොමද කියන එක තමයි මේ සූත්‍රයේ තියෙන්නේ පළමු කොටම බුදුහාමුදුරුවෝ දේශනා කළා කාය සමාචාරම් පහං වික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තඤ්ඤ අඤ්ඤමඤ්ඤං කාය සමාචාරම් කාය සමාචාරම් කියන්නේ හැසිරීම රටාව ක්‍රියාව කාය කියන්නේ ක්‍රියාව කය නෙමේ ක්‍රියාව ක්‍රියාකාරකම් අර කියපු ක්‍රියාකාරකම් 32ම ඒ 32ෙන් කාය සමාචාරම් දිනවා ක්‍රියාවෙන් අපි හැසිරෙන හැටි ඒක ඉස්සරහට කියනවා ඒක විග්‍රහ කරලා කියනවා විස්තර සහිතව කියනවා පළවෙනි එක තමයි කාය සමාචාරම් පහන් කය හැසිරීම රටාව දෙආකාරයි එකක් පිරිසිදු කරන්න උපකාර වන ක්‍රියාකාරකම් එකක් අපිරිසිදු කරන්න උපකාර වන ක්‍රියාකාරකම් පිරිසිදු කරන්නට මේ අතින් පයෙන් කටින් ආදී කොට ඇත්තා වූ නොයෙකුත් ක්‍රියාකාරකම් තියෙනවා ඒවට කියනවා කාය සමාචාරම් ඊට පස්සේ දෙවෙනි එක දෙපැත්තකට බෙදුවා දෙවෙනි එක වචී සමාචාරම් පහම වචනෙන් කරන ක්‍රියාකාරකම් එකක් සේවනය කළ යුතුදේ අනික සේවනය නොකළ යුතුදේ මේක වචන හැසිරවීම බස හැසිරවීම භාෂිතය හැසිරවීම එහෙම නැත්නම් එකක් විග්‍රහ කළා තියෙනවා ඉදිරියට කොහොමද අපි මේ බස හැසිරවීම දෙආකාරයි වචනය හැසිරවීම දෙආකාරයි කතා කරනකොට කළ යුතු හා නොකළ යුතු කියලා දෙකක් තියෙනවා ඒකට කිව්වා වචී සමාචාරම් පහ තුන්වෙනි එක මනෝ සමාජාරම් පහම් වික්කවේ ද්විදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤම් මනෝ සමාජාරම් පහම් කිය. හතරවෙනි එක චිත්තූපපාදම් පහම් වික්කවේ ද්විදේනං වදාමි. චිත්තූපපාදම් කියන්නේ සිතේ උපදින සිතුවිලි දෙආකාර. හිතේ උපදින අරමුණු සහ සිතුවිලි දෙආකාරයි. එකක් භාවිතා කළ යුතු යහපත් දේ, අනික භාවිතා නොකළ යුතු අයහපත් දේ. එක හතරවෙනි එක. ඊට පස්සේ සංඥා පටිලාභම් පහම් වික්කවේ ද්විදේනං වදා. දැන් මෙතන සංඥා පටිලාභම් පහන් කිව්වහම ඇහෙන් දකින රූපයානුව ලැබෙන සංඥාව, කනෙන් අහන ශබ්දයානුව ලැබෙන සංඥාව, නාසයෙන් එන ගඳ සුවඳානුව ලැබෙන සංඥාව, දිවෙන් ලැබෙන රසයානුව ලැබෙන සංඥාව, කයට ලැබෙන පහසානුව පොට්ටබ්බ අනුව ලැබෙන සංඥාව, මනසට ලැබෙන අරමුණානුව ධම්ම සංඥාව. එතකොට මේ ඇහැ කන නාසය දිවකය මන හයටම සංඥා හයක් ලැබෙනවා. ඒවා ඒ සංඥා, ඒවා දෙආකාරයි. ඒ නිසා සංඥා නිරෝධයක් කරන්න ඔය බුදුහාමුදුරු කියලා නෑ. සංඥාවල් තියෙනවා බොහෝ සංඥාවල්, මේ නිවනට උපකාර වන, මේ මාර්ග ප්‍රතිපදාවට උපකාර වෙනවා. ඒ වගේම උපකාර නොවනේවත් තියෙනවා. මේ දෙක තෝරාගෙන අපි නිවනට උපකාර වෙන, නිදහස්වන්නට, මිදෙන්නට මේ වැරදි සංඥා තියෙනවා, ඒවා පමණක් තෝරාගෙන ප්‍රහාණය කරන්න ඕන. නිවනට උපකාර වන, මිදෙන නිවන, නිදහස් වන, විමුක්තියට උපකාර වන, විසුද්ධියට උපකාර වන සංඥා තියෙනවා බොහොම. මේ බණ අහන වගේ එකක්, මේක සත්‍ය සංඥාව. එතකොට යහපත් වචන, ධම්මානුධම්ම ප්‍රතිපදා වහන දේවල්, මාර්ග ප්‍රතිපදා වහන දේවල්, සාර ධර්ම අහන දේවල්, හැසිරීම රටාව සුවපත් කරගන්නට, පිරිසිදු කරගන්නට අහන දේවල් සබ්ද සංඥා. ඒවා අහන්න ඕනේ. ඒවා අහන්න නැතුව තේරුම් ගන්න බෑ. ඒ නිසා සියලු සංඥා ප්‍රහාණය කිරීමක් බුද්ධ දේශනාවේ නෑ. දෙපැත්තක් තියෙනවා කියන එක කිව්වේ. ඒ වගේම ditthිපටිලාභම් පහම් වික්කවේ ද්විදේනං වදා. ditthිපටිලාභම් කියුවේ අපේ දෘෂ්ටිය, දැක්ම, ආකල්පය, මැනීම ඇති වෙන්නේ. අපි දැන් සංසාරේ පුරුදු කරගෙන ආපු දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක් තියෙනවා. දැන් පෘථග්ජන මිනිස්සු පුරුදු කරගෙන පුහුණු කරගෙන තියෙනම පෘථග්ජන තුළ තියෙන දෘෂ්ටිය, දැක්ම, ආකල්පය මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම, පංචස්කන්ධයේ සාරය කියලා හිතීම, පංචස්කන්ධයේ වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි, සාරයි කියලා හිතන පැත්තම තමා පෘථග්ජන පුද්ගලයාගේ තියෙන්නේ. ඒකේ අර ආස්වාදයේ විතරයි පෘථග්ජනයා දකින්නේ. ඒකයි දෘෂ්ටිය වැරදි කියන්නේ. ඒකේ ආදීනව පෘථග්ජන පුද්ගලයාට වැහිලා තියෙන්නේ දකින්න බැරි විදියට. ඒ නමුත් මේකේ මේ ditthi vandila bam pahan bikave duidanam padama kiwwaham therum gannuna ape me dakma dustiya aakalpaya manima kotasak hari kotasak wadi werani kotasa api thorala ayin karannona sevitabba nokala asevitabba karannona hari niwaradi yahapat pirisidu midennata nivennata vimuktiyata upakarawana දෘෂ්ටියක්, දැක්මක් තියෙනවා. එනිසා මේ දෘෂ්ටිය අපි ඉවත් කරගන්න ඕන. වැරදි දෘෂ්ටිය ඉවත් කරගන්න ඕන, හරි දෘෂ්ටිය පමණක් තෝරගන්න ඕන. මේ දෙකම තියෙන්න බෑ. දෙකෙන්ම තිබුණොත් කළු සුදු දෙකම ඇති වෙනවා. කළු ධර්ම, සුදු ධර්ම, කන්නන් සුක්ඛන් කියන දෙකම තියෙනවා. ඒ අනුව නිවනට දෙකම බාධා වෙනවා. ඒ දෙකම. එනිසා අපි හරියට දෘෂ්ටිය තේරුම් ගන්න ඕන. එකක් දෙආකාරයි. අන්තිම එක, හත්වෙනි එක, අත්තභාව පටිලාභං භික්කවේ ද්විදේනං වදාමි සේවිතබ්බං අසේවිතබ්බං. අත්තභාවයේ මඤ්ඤතාවය මඤ්ඤණාව මමත්වය අස්මිමානය කියන මේ වගේ දේවල්. ඒ නිසා ඒක දෙපැත්තක් තියෙනවා. දැන් අට සම්මා පණිටිච කියන එක අවශ්‍යදයක්. නමුත් අට්ඨභාව පටිලාභේ අර අට්ඨ සංඥාව ආවුත් මඤ්ඤතාව ආවුත් මමත්වය මම මගේ ඒතම් මම ඒසෝ අමත්මි ඒසෝ මේ අත්තාත් කියන දේවල් මේ අට්ඨ පටිලාභේ වැරදි දේවල්. ඉතින් ඒක නිසා මේකෙත් දෙපැත්තක් තියෙනවා මේ අට්ඨභාව පටිලාභේ. ඒ නිසා නිවනට උපකාර වන දේ එතෙන්දි තෝරගන්න ඕන භාවිතා කරන්නට නිවනට බාධක වන දේ එතෙන්දි තෝරාගෙන බැහැර කරන්න ඕන ඉවත් කරන්න ඕන අයින් කරන්න ඕන පාවිච්චි නොකර ඉවත් කරන්න ඕන. එනිසා මේ කරුණු හතක් තියෙනවා. පළවෙනි එක කාය සමාචාරම් පහන්. දැන් සමාචාරම් පහන් කියන එක මේ හතටම අදාළයි. පොදු සමාචාරම් පහන් කියන්නේ හැසිරීම රටා. අපේ හැසිරීම එදිනෙදා ජීවිතයේදී අර ආනපාන කියන එකේ සියලුම කරුණු මෙතන අදාළයි ඇතුළත්. ඒක නිසා ඔය ඊයේ පැහැදිලි කරපු භාවනාවට අදාළ වන්නා වූ ආනපාන පබ්බේ ඉරියාපත පබ්බේ සම්පජඤ්ඤ පබ්බේ තුනටම මේ කරුණු 100%ක්ම අදාළයි. මේ කරුණු මේ හත තේරුම් නොගෙන ඔය කියන ආනපාන පබ්බේ වූ ඉරියාපත පබ්බේ වූ සම්පජඤ්ඤ පබ්බේ වූ පූර්ණ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ දේශනා කරපු කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා. ඔය කියපු පබ්බ තුන හරියටියට තේරුම් අරගෙන අර ආන කළ යුතු දේ ආශ්‍රය කළ යුතු දේ අස කළ යුතු දේ සහ පාන කළ යුතු දේ බැහැර කරපු දේ කළ යුතු දේ පිට ඉවත් කර යුතු දේ තේරුම් ගන්න. එනිසා මේක මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන කරුණු භාවනාවකට විශේෂයෙන්ම බුද්ධ භාවනාවකට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම යමෙක් තේරුම් ගත යුතුමයි. යම්කිසි කෙනෙකුට මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ සේවිතබ්බා අසේවිතබ්බා කරුණු හත හරියටියට තේරුම් ගත්තේ නැත්නම්. එනිසා මේ හැසිරීම රටාව යහපත් අර ආකාරයට පවත්වන්න හැසිරෙන්න. මෙතන තමා චර ධර්ම සහ චරණ ධර්ම කියන දෙපැත්ත තියෙන්නේ. එනිසා චර ධර්ම අපි ඉවත් කරන්න ඕන, චරණ ධර්ම භාවිතා කරන්න ඕන. ඒක තමා දෙපැත්ත. ඉතින් ඒක නිසා මේ දෙපැත්තක් කිව්වට ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ තියෙන කර්මහට ප්‍රකාශ කරලා මෙහෙම දෙපැත්තක් තියෙනවා, භාවිතා කළ යුතු භාවිතා නොකළ යුතු කියන දෙපැත්තක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ නැගිටලා ගියා. ඊට පස්සේ මේක තේරුම් ගන්නට බැරි වූ බොහෝ ස්වාමීන් වහන්සේලා මහා සරියුත් හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා මේ බුදුහාමුදුරුව බොහොම සරල විදියට කෙටියෙන් ප්‍රකාශ කළ මේ දේශනාව විස්තීර්ණ වශයෙන් විග්‍රහ වශයෙන් එයාට කියාදෙන්න කියලා තේරුණේ නැති අය. ඒ අනුව සරියුත් හාමුදුරුව ඊට පස්සේ මේ සූත්‍ර ධර්මයේ දිගටම එන දෙපැත්ත මේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට සිවන පිරිසට විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ විග්‍රහය තමයි මේ ඊගාවට මේ ඊගාව පිටේ ඉඳන් ඊගදෝම සරියුත් හාමුදුරුව විග්‍රහ කරලා කියන්නේ 110 වෙනි ඡේදයේ ඉඳලා. ඊට පස්සේ දැන් මේකට මේ සේවනය කළ යුතු ආශ්‍රය කළ යුතු දේ සහ සේවනය නොකළ යුතු බෑර කළ යුතු දේ පිළිබඳ නිර්ණායකයන් සහ නිර්දේශයන් සරියුත් හාමුදුරුව මේ භික්ෂුන් වහන්සේලාට විග්‍රහ කළා. මේක කියනවා යථා රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා වඩ්ඩಂತಿ කුසලා ධම්මා පහියಂತಿ ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ යම් කාය සමාචාරයක් ක්‍රියාවෙන් අපි ක්‍රියාවක් නිසා කරන මේ හැසිරීමක් නිසා යම් හැසිරීමක් නිසා අකුසල ධම්මා අභිවර්ධන්ති අකුසල ධර්මයන් කෙලෙස් ධර්මයන් රාග ද්වේෂ මෝහ මාන දිට්ඨි අවිද්‍යාව වැඩෙනවා නම් ඒක අසේවිතබ්බ ඒ වගේම කුසලස්ස උපසම්පදා කියන කුණු සලාහැරලා අර රාගකය ද්වේෂකය මෝහකය කරන්නට බාධාවක් වෙනවා නම් අලෝභ ආදී සමෝහ කියන තත්ත්වයටපත් වෙන්නට බාධාවක් වෙනවා නම් එතෙන්දී ඒක සේවනය නොකළ යුතු බෑර කළ යුතු අසේවිතබ්බා ධර්ම එතකොට මේ කාය සමාචාරම් පහන් දෙපැත්තක් තියෙනවා එකක් තමා මේක නිර්ණායක නිර්දේශය තමා අකුසලා ධම්මා වඩන්ති කුසලා ධම්මා පරිහායන්ති කියන්නේ පහියන්ති කියන්නේ ඒක දුර්වල වෙනවා බැහැර වෙනවා ඒ කුසලස්ස උපසම්පදා කියන්නේ කුණු සලා හැරීම කෙලෙස් සරා හැරීම ඉතින් කෙලෙස් සිටිවිලි අයින් කිරීම කෙරෙන්නේ නැත්නම් එවන් ක්‍රියාකාරකමක් එවන් හැසිරීමක් එවන් ක්‍රියාවක් අපි භාවිතා කළ යුතු නෑ ඒක පුළුවන් තරම් ඉක්මනට අර පාන කළ යුතු අර සම්පජානකාරී හෝති කියන තත්ත්වයට පත් කළ යුතු මේක අර ඉරියව් හතරෙදිම අපි හැසිරෙනකොට කටයුතු කරනකොට ජීවත් වෙනකොට යනකොට එනකොට ගන්නකොට බොනකොට නහනකොට සිවුරු පාත්‍ර අඳිනකොට ඒ වගේ මේ කෑම කනකොට කටා සියලුම අවස්ථාවල යම් කාය සමාචාරයක් තියෙනවා නම් ඒ කාය සමාචාරය නිසා අකුසල ධර්මය වැඩෙනවා නම් කුසල ධර්මය ප්‍රහාණය වෙනවා නම් ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය වැඩෙනවා නම් ඒක වැරදි ඒ වගේම අර රාගකය ද්වේෂකය මෝහකය නොවි ඒක ඉතිරි වෙනවා නම් ඒ කෙලෙස් ඉතිරි වෙනවා නම් අනුසය උපදිනවා නම් ඒක වැරදි ඒක භාවිතා නොකළ යුතුයි ඒ වගේම ඊගාවට කියනවා යථා රූපං කෝබික් බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරියායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩන්ති යම්කිසි කාය සමාචාරයක් ක්‍රියාවක් නිසා ක්‍රියාකාරකමක් නිසා මේ හැසිරීමේදී ඒක සේමතෝ ඒක භාවිතා කිරීමේදී අකුසල ධර්මය පරිහායන්ති ප්‍රහාණය වෙනවා නම් ඒ වගේම කුසලා ධම්මා අභිවඩ්ඩන්ති මේ කෙලෙස් රාග දේශ මෝහ ප්‍රහාණය වෙනවා නම් රාගකය ද්වේෂකය මෝහකය වෙන්න අලෝභ ආදේශ අමෝහ වැඩෙනවා නම් රාගය ද්වේෂය මෝහය හිතෙන් අයින් වෙනවා නම් ඒක තවදුරටත් දිගින් දිගටම වැඩි වැඩියෙන් භාවිතා කළ යුතුයි. එතකොට මේ කාය සමාචාරම් පහන් වගේම මේ වචී සමාචාරම් පහන් දිගින් දිගටම මේ හතටම මේ වදාලයි. ඊළඟට හැබැයි මෙතෙන්දී 111 වෙනි එකේ කියෙව්වේ ඊට පස්සේ මේ කාය සමාචාරම් පහන්ම නැවතත් මේ කාය සමාචාරම් පහන් වලට අපි මේ දන්න අපි තේරුම් ගත්ත මේ පාණාතිපාතා කාමේ අදින්නාදානා කාමේ මිච්ඡාචාර ආදී වශයෙන් වූ පංචශීලයේ තියෙන තුනක් අරගෙන මේ ක්‍රියාකාරකම් නිසා සිද්ධ වෙන දේවල් ප්‍රතිඵල විග්‍රහ කළා තියෙනවා. 111 වෙනි එකේ තියෙන්නේ මේකයි. ඉත බන්තේ ඒකච්චෝ පාණාතිපාතා හෝති ලුද්දෝ ලෝහිත පාණි හතප්ප පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු මේක තමා යම්කිසි පණ ඇති සතෙකුගේ ඒකච්චෝ පාණාතිපාතා පණ නසනවා නම් ලේ හොලවනවා නම් ලෝහිත පාණි ඒ පුද්ගලයාට යම් කායික හෝ මානසික හෝ වශයෙන් යම් බාධාවක් අපහසුවක් අමාරුවක් කරනවා නම් කායික හෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු පණ නැති කරනවා නම් පණ ඇති සතුගේ පණ දුර්වල කරනවා නම් නැති කරනවා නම් ඒක අර කායි සමාජාරම් වලට අයිති වෙනවා ඒක නොකළ යුතු දෙයක් ඒක අර අකුසල ධර්මයට අයිති වෙනවා ඒ වගේම අදින්නාදායිකෝ පණ හෝති යන්තම් පරස්ස පරචිත්තූපකරණ අනුන්ට අයිති අනුන්ට අයිති උපකරණයක් ගාමගතං වා අරඤ්‍යගතං වා තම් අදින්නම් තෙය සංකාතං ආදාතා හෝති අදිනවනම් ආදාතා කියන අදිනවා උපාදානය කරගන්නවා ආරඤ්‍යකට ගියත් පන්සලකට ගියත් ගමකට ගියත් නගරකට ගියත් කොහේ ගියත් ගෙදරකට ගියත් තමන්ට අයිති නැති දෙයක් නොදුන් දෙයක් ගන්නවනම් ඒක අර කායි සමාචාරයක් වෙනවා ඒක නොකළ යුතු දෙයක් වෙනවා ඒකෙන් වැළකිය යුතු දෙයක් වෙනවා ඒ වගේම තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරාකෝ පණ හෝති යාතා මාතුරක්කිතා පීතුරක්කිතා මාතා පිතුරක්කිතා භාතුරක්කිතා භගිනිරක්කිතා ඥාතිරක්කිතා ගුත්තරක්කිතා ධම්මරක්කිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තම සෝ මාලා ගුල පරික්කිතාපි යථා රූපාසුචාරිත්තං ආපජ්ජිතා හෝති ඒව රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්ම යම්කිසි මාවක් රකින පියෙක් රකින සහෝදරයෙක් රකින ස්වාමිපුරුෂයෙක් රකින ඥාතියෙක් රකින මෙයාගෙන් යම්කිසි ආකාරයකට ඒ කාමී ඇතිටනවා නම් එහෙම සම්බන්ධයක් ඇති කර ගන්නවා නම් ඒක අර අකුසලයක් වාට පත් වෙනවා කියලා පැහැදිලිව තියෙනවා මේ තුනම මේ අකුසලා ධම්මා වඩ්ඩන්ති කුසලා ධම්මා පරියායන්ති කියන දෙකට ඇතුල් වෙනවා ඒක නිසා මේ කාය සමාචාරම් තුන කාය සමාචාර තුන හැටියට පන්තිල් පද වලින් එන අය වෑනු විග්‍රහ කරලා දීලා තියෙනවා මේකම ඊළඟට අනිත් පැත්ත කියලා කියනවා තථා රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති ඉද බන්තේ ඒකච්චෝ පානාති පාතං පහය පානාති පාතා පටිගිටතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලග්ගී දයාපන්නෝ සබ්බ පාන භූත අනුකම්පී විහෙරති මෙයා ඊළඟට අදින්නාදානං පහය අදින්නාදාන අනුන්ට අයිති නැති දෙයක් ගැනීම නොදුන් දෙයක් ගැනීම කොයි දෙයක් කියන එක ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරම් පහයි කියන එකත් ඒ වගේම අර ඉස්සෙල්ලා කියපු එකේම අනිත් පැත්ත කියලා ඒකනුත් වැළකී සිටීම කියලා මේ තුන තමයි සිල්පද හැටියට අපි භාවිතා කරන මේ තුන තමයි මේ සේවිතබ්බා සේවිතබ්බා කාය සමාචාරම් පහන් හැටියට විග්‍රහ කරලා තියෙනවා ඊට පස්සේ 12 වෙනි එකේ විග්‍රහ කරලා තියෙනවා වචී සමාචාරං සේවතෝ අකුසල ධම්මා වඩ්ඩන්ති කුසල ධම්මා පරියායන් මේ දිගින් දිගටම කියලා තියෙන්නේ කාය සමාචාරං කියන්නේ මෙතෙන්දී විග්‍රහ කළේ යම් ක්‍රියාකාරකමක් දැන් පාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාරා කියන සිල්පද තුනේ තියෙන්නේ කාය සමාචාරං එනිසා ඒ තුනම යහපත් ආකාරයටත් තියෙනවා අයහපත් ආකාරයටත් තියෙනවා ඊට පස්සේ වචී සමාචාරම් පාන් කියන එකේ තියෙන්නේ මුසාවාචා පරිසවාචා පිසුනා වාචා සම්පප්පලාපා කියන හතර ඒ හතර තමයි මේ වචී සමාචාරම් පාන් ඒවා දැන් අපි මුසාවාදා හෝතු පරිසවාචා හෝති ඒ වගේම සම්පප්පලාපා හෝති මේ වගේ වචනෙන් කතාවෙන් ක්‍රියාවෙන් යම් නොකළ යුතු තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් නොවන තමන්ගේ හෝ අනුන්ගේ හෝ හිත කිලුටු වෙන රාගය ද්වේෂය මෝහය මතුවෙන කෙලෙස් උපදවන සියලුම වචන කතා ක්‍රියා කටින් කරන ක්‍රියා මේකට අයිති වෙනවා ඒවා පහතබ්බ වේතු දේවල් ඒ වගේම අනිත් පැත්ත කියලා කියනවා කතන් රූපං බන්තේ වචී සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරියායන්ති කුසලා ධම්මා අභිවර්ධන් දැන් මේ වචනත් තියෙනවා අකුසල ධම්ම පරියායන්ති කුසල ධම්ම අභිවර්තන ඊට බන්තේ ඒ කච්චෝ මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ හෝති සභාගතෝ වා පරිචාගතෝ වා ඥාතුමඤ්ඤ ගතෝ වා පුග මඤ්ඤ ගතෝ වා රාජකුල මඤ්ඤ ගතෝ වා අභිනීතෝ සක්ති පුට්ටෝ දැන් මේ කියලා තියෙන්නේ ඉද බන්තේ ඒකච්චෝ යම් කිසි පුද්ගලයේ මේ මුසාවාදය මුසාවාදී කියන්නේ වැරදි දේශනාවක් කතාවක් වචනයක් පරිහරණය කරනවා කොයි වෙලාවට පටන් සභාගතුව තමන් තනියෙන් කතා කරන්න හරියන්නේ නැහැ යම් කිසි සමාගමකට සභාවකට පිරිසකට කියනවා නම් පරිසාගතව පිරිසකට කියනවා නම් ඥාති මජ්ජ ඥාතින් මැද කියනවා නම් වැරදියක් ඒ වගේම පූජා මජ්ජගතව යම් පූජකයෙක් යම් කවුරු පිරිසක් අතර ඉගෙන ගන්න පන්තියක වගේ කියනවා නම් ඒක වැරදි රාජකුල මජ්ජගතව රාජ සභාවක වගේ තැනක මෙහෙම කියනවා නම් ඒක වැරදි ඒ වගේම අභිනීතෝ සක්ති පුට්ටෝ ඒ නිසා දැන් තමන් කතා කරන වචන කතා කරනකොට මේ යහපත් වචන කතා කළ යුතුයි යහපත් නොවන මුසාවාදා වචන පටිසාවාචා වචන පිරිසුනාවාචා සම්පප්පලාවාචා වගේ දේවල් හරියට තේරුම් අරගෙන ඒවා නොකළ යුතුයි නම් යහපත් වචන කතා කිරීම හැමතිස්සෙම යහපතක් වෙනවා මේක දිගටම දිගින් දිගටම මේ කොළොස් එකොළහට දිගටම තියෙන්නේ ඒක 112 අටට ඉතින් ඒක නිසා ඒ සියලුම දේවල් හරියට තේරුම් ගන්නට අවශ්‍යයි කවුද කතා කරන්නේ ඒක නිසා ඒ වගේ වචී සමාචාරම් පහම් වික්කවේ දුවිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරම් ඉතියං මුත්තං භගවතෝ ඉදමෙතං පටිච්චවිත්තං කියලා ඒක ඉවර කළා ඊළඟට ඊළඟ එකේ කියනවා මනෝ සමාචාරම් පහම් වික්කවේ දුවිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉතිකෝ පනේත බුද්ධං භගවතා කිංචේත පටිච්ච උත්තං යථා රූපං බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා වඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති ඒව රූපෝ මනෝ සමාචාරෝ න සේවිතබ්බෝ යථා රූපං චකෝ බන්තෝ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවර්ධନ୍ତି ඒව රූපෝ මනෝ සමාචාරෝ සේවිතබ්බා එතකොට මේ දස සිල් කියන එකේ දස අපි දැන් පානාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාරා කාය සමාචාර ඒ වගේම මුසාවාදා පරිසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා වචී සමාධි ඒ වගේම තව තුනක් තියෙනවා අභිජ්ජා ව්‍යාපාද ඒ වගේම හිංසා මේ තුනක් තියෙනවා අවිහිංසා ව්‍යාපාද අභිජ්ජා මේ තුන තමයි මේ ඉතිරි මනෝ සමාචාරම් පහන් වගේම ඉතුරු අර චිත්තූපපාදම් පහන් සංඥා පටිලාභම් පහන් ඒ වගේම චිත්තූපපාදම් පහන් අට වාද පටිලාභම් මේ සියලුම දේවල් වල විග්‍රහ කරලා තියෙන්නේ මේ ඉතිරි මනසෙන් කරන වැරදි තුනතා මනසෙන් කරන යහපත් දේ දෙපැත්තකට බෙදලා විග්‍රහ කළා තියෙන එක. ඒ නිසා මේ මනෝ සමාචාරම් පහන් කියන එකමයි නැවතත් විග්‍රහ කරන්න දිගින් දිගටම දෙපැත්තක් හැටියට. ඒකච්ච අභිජ්ජාලු හෝති. අභිජ්ජා කියන්නේ අභිඉච්ඡ දැඩි කැමැත්ත, දැඩි ආසාව, දැඩි අවශ්‍යතාව. ලෝභය දැඩි ලෝභය ඒක තමයි අභිජ්ජා ලෝභෝති යම් පරස්ස කිත් පරිචිත්ත උපකරණන්තං අභිජ්ජා හෝති अहो अत्यं परस्तं ममस्सा ख्यापन्न चित्त अभ्यापन्न चित्तो कियन्ने दैं व्यापन्न कियन्ने अभ्यापन्न कियन्ने अर व्यापादे अभ्यापाद मे देवनी को पलवनी का अर कियकु अभिज्ञा देवनी का व्यापन्न कियन्ने व्यापादे तुंगनी का मे अर कियन्ने हिंसा व एमनन्ना විහිංසාව කියන එකේ අනිත් පැත්ත මේ තුන පිළිබඳව තමයි මේ පදුට්ට මනසංකප්පෝ කියන්නේ අර හිංසා කියන එක. ඒක නිසා මේ තුනම අකුසල ධර්මයේ වැඩෙනවා කුසල ධම්මා පරියායන්ති. ඒ නිසා ඒ තුන ව්‍යාපාදය, අවිද්‍යාව, හිංසාව තුනම වැරදි දේවල්. ඒ වගේම මේක අනිත් පැත්තක් කියලා කියනවා අනවිජ්ජා රූපෝති. අනවිජ්ජා කියන්නේ අර ඒ අවිජ්ජාවෙන් දැඩි ආශාවෙන් ලෝභ ගමෙන් ක්‍රියා කිරීම අත්තරීම ඒක අනවිජ්ජා කියලා කියනවා. ඒ වගේම අභ්‍යාපන්න චිත්තෝ කියන්නේ ව්‍යාපාද චිත්තයකින් තොරව අභ්‍යාපන්න චිත්තයක් කියන්නේ පිරිසිදු චිතක්. ඒ අකුසල ධර්ම වැඩෙනවා අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා. ඒ වගේම බදුට්ට මන සංකප්ප. ඔන්න දැන් මෙතන කියනවා අප්ප කියන වචනේ නැවත අප්ප මත් අප්ප දුට්ට මන සංකප්ප. මෙතන අප්ප කියන්නේ ඒ මනසේ තියෙන කෙලෙස් ගතිය, අකුසල් ගතිය, වැරදි ගතිය සාමුලින්ම අවසන් කළා පිළිසිල් ධර්මයට පත් කරගත්ත තත්වේ තමයි අප්ප දුට්ට මන සංකප්ප. ඉමේ සත්තා අවේරා අභ්‍යාපඤ්ඤා අනීගා සුඛී අත්තානං පරිහරන්තු. මේක නිවනටම උපකාරවන තත්වයක් තමයි මේ කිව්වේ. හිමේ සත්තා අවේරා වෛරය සාමුලින්ම නැති වෙනවා. අභ්‍යාපඤ්ඤා අවිද්‍යාව සාමුලින්ම හිතෙන් ඉවත් වෙනවා. ඒ වගේම අනීගා ගැවෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, ඒ නිසා පටිගයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අර නිරාමිෂ සුඛයක් සුඛී අත්තානම් පරිහරන්තු. අත්තානම් පරිහරන්තු කියේ තමන්ගේ ජීවිත කාලය තුළ හැසිරෙනකොට පරිහරණය කරන සියලුම කටයුතු වලදී මේ මනසෙන් කරන වැරදි තුන සාමුලින්ම අයින් කරන ක්‍රියාකාරකම් තුන තමයි අභ්‍යාපජ්ජා, ඒ වගේම අපදුට්ට මනසංකප්පෝ, ඒ වගේම අර අනවිජ්ජා කියන තුන. ඒ අනුව මේ ආකාරයට මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරියායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති. මනෝ සමාචාරං පහං භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තඤ්ඤ අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉතියං උත්තං භගවතා ඉදමේතං පටිච්ච උත්තං. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දෙපැත්ත සේවිතබ්බා අසේවිතබ්බා ධර්මය සරියුත්තාමුදුරුවෝ මේ වගේ මේ කියන සිල් වලට අපි සීලය කියලා අපි සම්මතයෙන් කියන සිල්පදවල බොහොම ගැඹුරු අර්ථයක් විග්‍රහ කරා ජීවිතේට එදිනෙදා කටයුතු වලට ආනපාන කරනකොට අපි අවශ්‍ය වන සියලුම දේ මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුනකට බෙදෙනවා. ඒ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර තුනම වැරදි. ඒ නිසා මේ සේවනය නොකළ යුතු, බැහැර කළ යුතු දේ ඒ සංකාර. නමුත් මේ කාය සංකාර වලට වඩා වෙනස් කාය ක්‍රියා තියෙනවා. මනෝ සංකාර වලට වෙනස් මනෝ ක්‍රියා තියෙනවා. ඒ වගේම වචී ක්‍රියා තියෙනවා. ඒවා යහපත්, ඒවා සුවපත්, ඒවා හොඳයි, ඒවා අර අකුසල් ප්‍රහාණය වෙන කුසල සිටිවිලි වඩා වර්ධනය වෙන කෙලෙස් හිතෙන් ඉවත් කරලා පිරිසිදු වෙන දේවල් ඒවා භාවිතා කළ යුතුයි. කෙලෙස් උපදින දේවල් අත්හැරිය යුතුයි කියන එකයි. මෙන්න මේක තමයි මෙතන තමයි මේ ආනපාන භාවනාව භාවනා කරනකොට බුද්ධ ආනපාන සතිය මෙතෙන්දී ඉබේම සීලය පිහිටනවා. සීලය වෙනම පිහිටන්න ඕනේ කතා කරන්න ඕනේ නැහැ. මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි එනකොට සීලේ පිහිටා සීලේ පටිට්ඨාය. එතනදි සීලේ පිහිටනවා ඉබේම පිහිටනවා විනම සීල් සමාදන් වෙන්න ඕනේ. ඒ මේ ක්‍රියාවල් මේ විදියට කරනකොට අර භාවිතා නොකළ යුතු දේ භාවිතා කිරීමෙන් සංවර වෙනවා සංසිඳ වෙනවා සම්මා වෙනවා තුනම සිද්ධ වෙනවා. එනිසා සීල සමාධි ප්‍රඥා තුනම මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ භාවිතා කරනකොට මේ කියපු විදිහ තේරුම් අරගෙන අපි එදිනදා ජීවිතේ ජීවත් වෙන ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ මාර්ගය අනුගමනය කරනකොට ඒ තමන්ගේ හිතේ ඒ උපදින කෙලෙස් සියලුම දේවල් සාමුලින්ම වැරදි දේවල් ඉවත් වෙලා වැරදි දේවල් හිතෙන් අයින් වෙලා යනවා. යහපත් දේවල් පමණක් සිතේ ඇති වෙනවා. ඒ අනුව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිසික්ඛාවම පූර්ණ වෙනවා. මේ සේවිතබ්බා සේවිතබ්බා හරියට දැනගෙන අපි කටයුතු කරමු. එනිසා හිතට එන සෑම වචනයක්ම ක්‍රියාවක්ම මනෝ සංකාරයක්ම අපි ක්‍රියාත්මක නොකළ යුතුයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ සඳහා තමයි ඊයේ කිව්වේ පියවර තුනක් පජානාති. මේක පජානාති කියන්නේ හරියටම දැනගන්න ඕන. පජානාති කියන්නේ මේකෙන් ප්‍රජනනය වෙන ආකාරය. අර ඔය කියන චිත්තූපපාද දිට්ඨි පටිලාභ අත්වාද පටිලාභ සංඥා පටිලාභ ප්‍රජනනය වෙනවා නිර්මාණය වෙනවා සකස් වෙනවා. ඒ නිර්මාණය වන දේවල් අපේ නිවනට අර නිවන කියන්නේ අකුසලා ධම්මා පහියන්ති නම් කුසලා ධම්මා අභිවඩ්ඩන්ති නම් ඒක නිවනට උපකාර වන මාර්ග චර්යාව. නම් ඒක අනිප්පත්ත නම් එතෙන්දී නිවන ප්‍රමාද වෙනවා නිවනට බාධා වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් ක්‍රියාවක් කරනකොට කතාවක් කරනකොට සිටිවිල්ලක් සිටනකොට ඒකේ දෙපැත්තක් පැහැදිලිව පිරිසිදුව තියෙන බව. ඒ දෙපැත්තෙන් යහපත් පැත්ත තෝරා ගැනීමත් අයහපත් පැත්ත බැහැර කිරීමටත් යම් දැනීමක් දක්ෂතාවයක් සූත්‍රයට ධර්මයට බහා ගලපා බැලීමේ ශක්තියක් විනයට සසඳා බැලීමේ හැකියාවක් ශක්තියක් හැම කෙනෙක් තුළම තිබිය යුතුයි. ඒ ශක්තිය හැකියාව දක්ෂකම නැත්නම් එතෙන්දි මේ භාවනාව කරන්න බෑ. ඒක තමයි අර ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියන தত্ত্বය නැතිකම. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට හැකි ඉක්මනින් තමන්ට හිතට එන මේ අරමුණු අනුව ඇතිවන කාය සංකාර කාය මෙතෙන්දි තියෙන්නේ මෙතෙන්දි කොයි අවස්ථාවකවත් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා භාවිතා කරලා නැහැ. හොඳට තේරුම් ගන්න කරලා තියෙන්නේ කාය සමාචාරම් පහං වචී සමාචාරම් පහං මනෝ සමාචාරම් පහං. කාය සංකාරම් කිව්වනම් ඒක එක පැත්තක්. ඒක පැවැත්මට පමණයි උපකාර වෙන්නේ. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ඒක අකුසල ධර්මය වැඩෙන දෙයක්. නමුත් මෙතන කොතැනකවත් මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ සංකාර කියන වචනේ නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ කාය සමාචාරම් පහං. ඒ කියන්නේ ක්‍රියාව නිසා තමන්ගේ හැසිරීම පාලනය වීම, වචනේ නිසා තමන්ගේ හැසිරීම පාලනය වීම, සිතිවිල්ල මනසේ කිරීම යනුව තමන්ගේ හැසිරීම රටාව ගමන් කරන පාර. මේක දෙපැත්තක් තියෙනවා. මේ හැසිරීම හොඳටත් තියෙනවා නරකටත් තියෙනවා. හොඳ පැත්ත අපි තෝරගන්න ඕන. හොඳ පැත්ත තෝරගන්නේ කොහොමද? අර අකුසල් සිතිවිලි ප්‍රහාණය වෙනවනම් කුසල් සිතිවිලි වඩා වර්ධනය වෙනවා නම් ඒ මාර්ගය අපි තෝරගන්න ඕන, භාවිතා කරන්න ඕන. ආශේවිතාය භාවිතාය බහුලී කතායි. ඒ වගේම අර කාය සමාචාරම් පහන්, වචී සමාචාරම් පහන්, මනෝ සමාචාරම් පහන් තුනේම, ඒ වගේම අර චිත්තූපපාදම් පහන්, සංඥා පටිලාභම් පහන්, දිට්ඨි පටිලාභම් පහන්, අත්ථභාව පටිලාභම් පහන් කියන මේ අන්තිම හතරම මනෝ සමාචාරම් පහන් වලට සම්බන්ධයි. මනෝ සමාචාරම් පහන් එක්කල පහක්ම තියෙනවා. ඒක මනෝ උබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ. ඒ නිසා මේ මනසෙන් ඇතිවන මෙනෙහි කිරීම මානසික සිතුවිලි තමා මුල් කරගත්තේ. මේ පහම මනෝ සමාචාරම් පහන් කියන එක නැවත හතරකට බෙදලා තියෙනවා. කොහොමද? අර දිට්ඨි පටිලාභම් පහන්, චිත්තූපපාදම් පහන්, සංඥා පටිලාභම් පහන්, අත්ථභාව පටිලාභම් පහන්. එනිසා මේ ව්‍යාපාද චිත්තය, අභිජ්ජා චිත්තය, හිංසා චිත්තය කියන තුන තමයි අර වචනයට සහ ක්‍රියාවටත් මුල් වෙන්නේ. එනිසා තමයි මේ හතර, මේ අන්තිම පහ බොහොම බලවත්ේ වඩා වැදගත් කොට මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කියන කරුණු හතම මේ වචී සංකා සමා වචී සමාචාරම් පහන් මේ කියන සමාචාරම් සංකාරයම නෙමෙයි. මේ සංකාරය සමාචාරයි පටලව ගන්න, වර්ධවා තේරුම් ගන්න එපා. ඒ නිසා සංකාර කියන්නේ එක පැත්තක විතරක් දෙයක්. සංකාර කියන්නේ නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි, නිවනට බාධා වෙන දෙයක්. නමුත් සමාචාරම් පහන් කිව්වහම නිවනට උපකාර වෙන කොටසකුත් තියෙනවා, නිවනට බාධා වෙන කොටසකුත් තියෙනවා. ඒ නිසා මේ දෙපැත්ත කියන්න, දුයිදේන මදාමි කියන එක කියන්න බුදුහාමුදුරුවෝ තෝරගත්ත වචනේ. මේ හැසිරීම ක්‍රියාව නිසා අපේ හැසිරීම යහපත්තු අයහපත්තු වෙනවා. වචනේ නිසා අපේ හැසිරීම යහපත්තු අයහපත් වෙනවා. මනසේ මෙනෙහි කිරීම සිතුවිලි නිසා අපේ හැසිරීම යහපත්තු අයහපත්තු වෙනවා. අපේ දැක්ම දෘෂ්ටිය නිසා අපේ හැසිරීම අපේ ඉදිරි ගමන යහපත්තු අයහපත්තු වෙනවා. ඒ වගේම සංඥාව නිසා, ඒ සංඥාවට ඇලීම ගැටීම මුලා ඇති වුණොත් අපේ මේ ඉදිරි ගමන එක හොඳ වෙනවා, එක නරක වෙනවා. ඇලීම ගැටීම ඇති වුණොත් නරක වෙනවා, නොඇලුනොත් නොගැටුනොත් මුලා නොවුනොත් ඒක යහපත් වෙනවා. ඒක තේරුම් ගන්න ඒ සඳහා නිර්ණායකයක් දීලා තියෙනවා. අකුසලං වඩ්ඩಂತಿ වැරදි, කුසලං පරිහායಂತಿ වැරදි. අකුසලං පහියಂತಿ පරිහායಂತಿ හරි, කුසලං අභිවඩ්ඩಂತಿ හරි. මේක තේරුම් ගත යුතුයි. මේකත් ද්වතාව, මේකත් ආනපාන. ඉතින් ඒක නිසා මේ දිගින් දිගටම දිගින් දිගටම ඊළඟට දැන් අර ඊයේ දේශනා කරපු ආනාපාන සති විග්‍රහයේ තුන්වෙනි එක ඌ සම්පජානීය පබ්බේ තියෙන සම්පජානකාරී හෝති කියන ඒ ක්‍රියාවලිය දැන් නැවත මෙතන දිගින් දිගටම දිගින් දිගටම විග්‍රහ කරලා තියෙනවා. මේ හතරෙදිම 116 ඉඳලා දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. මේක පැහැදිලිව තියෙනවා තව ඉස්සරහට යනකොට 72 පිටේ කියලා තියෙනවා. කතං සාරිපුත්ත කාය සමාචාරං සේවිතෝ අකුසලා ධම්මා කියලා. මේක අර සිල්පදවල අනුව විග්‍රහයක් කළාට මේක දිගින් දිගටම කියලා තියෙන්නේ මේ දෙපැත්ත පිළිබඳවමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට දෙගොල්ලන්ටම මෙතන ඊළඟට නැවත 119 ඡේදය යටතේ 74 පිටේ විග්‍රහ කරලා තියෙනවා. මෙතෙන්දී මේ ඉන්ද්‍රිය 6ට අරමුණු වන මේ චක්කු විඤ්ඤාණය, චක්කු විඤ්ඤාය, සෝත විඤ්ඤාය, ඝාන විඤ්ඤාය, ජීවා විඤ්ඤාය, කාය විඤ්ඤාය, මනෝ විඤ්ඤාය ආකාරයට දෙපැත්ත ද්වතාවය භාවිතා කළ යුතු සහ භාවිතා නොකළ යුතු දේ විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිවම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඊගාව පිටේ තියෙනවා, ඊගාව පිටට ඉස්සෙල්ලා ඉඳන් තියෙන්නේ චක්කු විඤ්ඤයන් රූපම් පහන් සාරිපුත්ත දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ඉති අන්තං උත්තං භගවතා ඉදමේතං පටිච්ච උත්තං කියලා. ඒ වගේම සෝත විඤ්ඤයන් සද්දම් පහන්, ඒ වගේම ඝාන විඤ්ඤයන් ගානම් පහන්යන් ගන්ධෝ සේවිතබ්බෝ අසේවිතබ්බෝ, ඒ වගේම ජීවා විඤ්ඤයෝ රසෝ සේවිතබ්බෝ අසේවිතබ්බෝ, කාය විඤ්ඤයෝ පොට්ටබ්බම් පහන්, ඒ වගේම මනෝ විඤ්ඤයන් ධම්මං පහන් සාරිපුත්ත දුයිදේනම් වදාමි කියලා. මේක දැන් මේ එන්නේ අර ඉන්ද්‍රයන්ට ලැබෙන සංඥාව දෙපැත්තකට විග්‍රහ කළා තියෙනවා. දැන් අනිත් සියලුම සූත්‍රවල විග්‍රහ කරපු දෙයම තමා මෙතන විග්‍රහ සහිතව ඈට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණ වෙන පටිච්ච වෙන රූප වේදනා සංඥා රූප ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේවා අරගෙන ඒ විඥාන ශක්තියක් ඉපදිනවා. ඒ විඥාන ශක්තිය උපදින ඇතිතා ඒ විඥාන ශක්තිය නූපදින සත්වය දෙපැත්ත විග්‍රහ කළ දීලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන් මේතෙන්දී කරලා තියෙන්නේ මේ නැවතත් අර චතක්ක සූත්‍රයේ පෙන්වූ සබ්බකාය 36 ආකාරයෙන්ම මේ වෙන හැටි සහ නොවෙන හැටි මේක පැහැදිලිව දෙපැත්ත විග්‍රහ කළා පෙන්වලා ආයතන සහ ඉන්ද්‍රියයන් ලෙස ආයතනසේ භාවිතා නොකිරීමත් ඉන්ද්‍රියන්සේ භාවිතා කිරීමත් කියන දෙපැත්ත තමා මෙතෙන්දි මේ විග්‍රහ කරන පැහැදිලිව විස්තර කරලා දීලා තියෙන්නේ. ඊට පස්සේ නැවත ආයිත් කියනවා මේ සෝත විඤ්ඤායයන් චක්කු විඤ්ඤායය ඔක්කොම කියලා. ඊට පස්සේ 121 වෙනි කේවරේ තියෙනවා, දැන් මේක භික්ඛූන් සඳහා විග්‍රහ කරපු නිසා දැන් අර සම්පජඤ්ඤ පබ්බේ ඊයේ මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු සියලුම පිළිවෙලදී චීවර පාවිච්චි කරනකොට ඒ දුවිදේ නම් වලින් චීවර පාත්‍ර පාසිකුරු පාවිච්චි කරනකොට, ඒ වගේම පිණ්ඩ පාත්‍රම් පහන් සේනාසනම් පහන් ගාමම් පහන් නිගමම් පහන් නගරම් පහන් ජනපදම් පහන් පුග්ගලම් පහන් මේක අපි ගමේ ඇවිදිනකොට නගරේ ඇවිදිනකොට ක්‍රියා කරනකොට පිණ්ඩ පාත්‍ර වඩිනකොට සේනාසනවල ජීවත් වෙනකොට වැසිකිලි කැසිකිලි යනකොට සිවුරු අඳිනකොට පාත්‍ර පාවිච්චි කරනකොට මේ ආදී වශයෙන් සියලුම ක්‍රියාකාරකම් අර සම්පජන් විපබ්බේ විග්‍රහ කරපු සෑම දෙයක්ම දෙපැත්තක් හැටියන බව විග්‍රහ කරලා තියෙනවා. එක පැත්තක් මේ කෙලෙස් හිතේ කෙලෙස් වැඩෙන අකුසල් වැඩෙන භාවිතා නොකළ යුතු පැත්තේ ඒක අභවිතත්තන් තස්සත් ඒක තේරුම් අරගෙන ඒක හිත කිලුටු වෙන බව තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කළ යුතු නොකළ යුතු දෙයක්. ඒ වගේම මේ හැම දෙයක්ම කළ හැකි කළ යුතුයි කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඒ කරන නියම නිවැරදි ක්‍රමයේ තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නකොට කොහොමද යම් කිසි ආකාරයකට රාගය ද්වේෂය මෝහය හිතේ උපදින්නේ නැත්නම් ඒක කළ යුතු පාර කළ යුතු දේ රාගය ද්වේෂය මෝහය උපදිනවා නම් ඒක අකුසල් සිතක් ඒක නොකළ යුතු දේ. ඉතින් ඒක නිසා මේ හැම අවස්ථාවකම හැම ක්‍රියාවකම අර ආනාපාන සති සූත්‍රයේ කියපු ඉරියාපත පබ්බයයි ආනාපාන පබ්බයයි සම්පජඤ්ඤ පබ්බයයි තුනම එකතු කරලා තියෙනවා. ඊගාව පබ්බ එකතු කරලා තමයි මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ පූර්ණ වශයෙන් පරිපූර්ණ සූත්‍රයක් හැටියට ඊට පස්සේ මේ දිගටම දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණම පූර්ණ වූ දේශනාවක්. ඊට පස්සේ අංක 122 මේක නැවතත් කියලා තියෙනවා. මේ මෙතෙන්දි නැවත තවත් සූත්‍රයක තියෙන දෙයකට එක්ක සම්බන්ධයක් තියෙනවා මෙතන. අර සබ්බාසව සූත්‍රයේ පටිජේවන පහතබ්බා පරිවර්ජන පහතබ්බා විනෝදන පහතබ්බා කියන එක මෙතෙන්දි විග්‍රහ කරලා තියෙනවා. පිණ්ඩපාත වඩින කොටත් සේනාසන පාවිච්චි කරන කොටත් ගමේ නගරේ ධර්ම දේශනාවලට හෝ පිණිපිඟා වඩින කොට හෝ ගමන් කරන කොට හෝ ජනපදාරා යන කොට හෝ මේ හැම අවස්ථාවකම අපි පරිවර්ජන පහතබ්බා පටිජේවන පහතබ්බා විනෝදන පහතබ්බා කියලා සබ්බාසෝ සූත්‍රයේ තියෙන පියවරයන් තුනක් මෙතෙන්දි මේ විග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා මෙතෙන්දි ඒ අනිකුත් සූත්‍ර සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය මූල පරියාය සූත්‍රයක් හැටියට තමා විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ භික්ඛු කෙනෙක් මග වඩන කෙනෙක් මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයෙක් කළ යුතු සහ නොකළ යුතු දෙපැත්තක් තියෙනවා. ගිහෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ දෙගොල්ලම මේ දෙපැත්තක්ම තියෙනවා. කළ යුතු සහ නොකළ යුතු. කළ යුතු දේ තෝරගෙන කරන්න ඕන. ඒ කළ යුතු දේ වචනයෙන් කතාවෙන් ක්‍රියාවෙන් මේ හැම දෙයකින්ම කරන්න පුළුවන්. අර සම්පජඤ්ඤ පබ්බේ තියෙන සියලුම අවස්ථාවල සියලුම පියවරවල සබ්බ සකල මනාවම ඇතුළත්. ඒ නිසා හැම දෙයක්ම තමන් කරනකොට කියනකොට හිතනකොට කල්පනා කරන්න ඕන දෙපාරක්. මේක කළොත් අකුසලය වැඩෙනවා නම් ඒක වැරදි. කුසලය ප්‍රහාණය වෙනවා නම් එහෙම නැත්නම් කුසල් සිත නැති වෙනවා නම් කිලුටු වෙනවා නම් කෙලෙස් සිත බවට පත් වෙනවා නම් ඒක වැරදි. ඒක අත්හැරිය යුතුයි. ඒක නොකළ යුතුයි. ඒකෙන් ඉවත් විය යුතුයි. ඒකෙන් බැහැර විය යුතුයි. ඒ වගේම යමක් වචනයෙන් කතාවෙන් ක්‍රියාවෙන් කරනවා නම් අර සම්පජඤ්ඤ පබ්බේ විග්‍රහ කරපු සියලුම පියවරයන් එතෙන්දී ඒක කරනකොට තමන්ටත් අනුන්ටත් අජ්ජත්තාවා බහිද්ධාවා සමුදේ ධම්මාවා වය ධම්මාවා මේ හැම තැනකදීම තමන්ටත් අනුන්ටත් බාහිරයටත් අධ්‍යාත්මයටත් ලෝකයටත් විශ්වයටත් හොඳ යහපතක් සිද්ධ වෙනවා නම් රාගය ද්වේෂය මෝහය ඉවත් වෙනවා නම් ඒක යහපත්. ඒක කළ යුතුයි. ඒක කිරීමෙන් හේතුව ඒ කරන ක්‍රියාව ඵලය අකුසලය හිතෙන් ඉවත් වෙනවා. තමන්ගේ කුසලය අභිවර්ධනය වෙනවා වැඩි වර්ධනය වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් යමක් කරනකොට ඒ කෙලෙස් සිත අකුසල් සිත රාගය ද්වේෂය මෝහය හිතෙන් ඉවත් වෙනවා නම් ඒක යහපත්. ඒ වගේම කුසලස්ස උපසම්පදා වෙනවා නම් ඒකත් යහපත්. ඒක කළ යුතුයි. ඒක තමන්ටත් හොඳයි අජ්ජත්තාවා බහිද්ධාවා බාහිර පුද්ගලයන්ටත් හොඳයි තමන්ටත් හොඳයි යහපත්. ඒ නිසා මේ දෙපැත්තක්ම තියෙන බව සෑම තැනකදීම මේ ද්වතාවය දුයි දෙනම් වදාමු කියපු එක ද්වතා අනුස්සතිය පිළිබඳව සියලුම කරුණු මේ සබ්බා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ කවුරුත් හිතනවට වඩා බොහොම ගැඹුරින් මේ සූත්‍රයේ මේ දෙපැත්ත කියලා විග්‍රහ කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ කියලා තියෙන කරුණු තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්නට උපකාර වෙනවා. ඒ වගේම වචනය සංවර කරගන්න කායේන සංවර. ඒ වගේම ක්‍රියාව වාචාය සංවරෝ කායන සංවරෝ මනසා සංවරෝ සාධු සබ්බත්ත සංවරෝ කියන තුන් ආකාරයෙන්ම සංවර කරගන්න. ඒ වගේම සිඳවා ගන්න. ඒ වගේම සම්මා කියන තත්වයට පත් වෙන්නට නියත වශයෙන්ම උපකාර වන උපදේශ සංග්‍රහයක් තමයි උපදේශ මාලාවක් තමයි කල යුතු නොකල යුතු ආන පාන අස්ස පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා විග්‍රහයක් තමයි මේ සූත්‍රයේ පරිපූර්ණ වශයෙන්ම නොඅඩුවම සෑම විදියකටම කොටස් හතකටම බෙදලා විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කළා. එතෙන්දී තමන් මේ උදේ නැගිට වෙලේ ඉඳන් හවස නිින්දට යනතුරු තමන්ගේ ක්‍රියාකාරකම් කාය 36ක් තියෙන බව තේරුම් අරගෙන මේ ක්‍රියාකාරකම් වචී කායකම්ම මනෝ කායකම්ම ඒ වගේම කායකම්ම තුනම තේරුම් අරගෙන මේ සංකාර නෙමෙයි සංකාර කියන එක වැරදි සංකාර කියන්නේ වැරදි පැත්ත. ඒ නිසා මෙතන මේ සූත්‍රයේ සංකාර කතාවක් කොහෙවත් විග්‍රහ කරලත් නැහැ වෙන්නේත් නැහැ. සංකාර කියන්නේ එක පැත්තක තියෙන දෙයක් ඒක වැරදි පැත්තක්. නමුත් මෙතන කියලා තියෙන සංකාර නොවන බව පැහැදිලිව පිරිසිදු දෙන සමාචාරම් පහන් කියන්නේ තමන්ගේ හැසිරීම් රටාව. ඒ හැසිරීම් රටාව මේ ක්‍රියාකාරකම් හොඳින් කළොත් යහපත් වෙනවා නිවනට උපකාර වෙනවා. ඒ වගේම මේ ක්‍රියාකාරකම් හැසිරීම් රටාව නරකින් කළොත් තමන්ගේ නිවනට ඒක බාධා වෙනවා. අකුසල් සිටේ ඇති වෙනවා කුසලය පරිහානියටපත් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට භාවනාව කියන එකට අවශ්‍ය සියලුම උපදේශ ආනපාන භාවනාවට ඉරියාපත භාවනාවට සම්පජඤ්ඤ භාවනාවට සහ අනිකුත් සියලුම දේවල් වලට විශේෂයෙන්ම ඔය තුනට මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය කියලා කියන මේ දෙපැත්ත තේරුම් නොගත් කෙනෙකුට ඔය භාවනාව කරන්න බෑ. හුස්ම ගත්ත තරමට පිට කරපු තරමට ඔය කරුණු තේරුම් නොගෙන මේ කියන සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං හේතං බුද්ධාන සාසනං වෙන්නේ නැහැ. නිවන් මගට පිළිපන්න බැරි වෙනවා. ඒ නිසා නිවන් මග වැහිලා යන වැඩක් තමයි ඔය දෙක තේරුම් නොගෙන අපි කතා කළොත් ක්‍රියා කළොත් සිතුවිලි සිතුවත් මනෝකම්ම කළොත් සිද්ධ වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි ජීවත් වෙනකොට දැන් පුරුද්දක් හැටියට මේ භාවනා වැඩසටහනදී අපි කරගන්න ඕන මෙන්න මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ දීලා තියෙන නිර්ණායකයන් නිර්දේශයන් අපි නිවැරදිව අර ආනාපාන පබ්බේට අර ඉරියාපත පබ්බේට අර සම්පජඤ්ඤ පබ්බේට ආදේශ කරලා අනුගත කරලා අපි තේරුම් ගත යුතුදේ තේරුම් අරගෙන කළ යුතුදේ කරන්නට නොකළ යුතුදේ බැහැර කරන්නටත් ඕන. ඒ නිසා බුදුහාමුදුරුව කොහේවත් කොතනකදවත් කියලා නැහැ මේ භාවනාවේදී මේ ඇහැ පියාගෙන ඇහැට එන කන පියාගෙන කනට එන නාසයේ දිවට කයට මනට එන සියලුම සිතුවිලි එකපාරට බැහැර කරලා අයින් කරලා ඉවත් කරන්න. නමුත් ප්‍රාණයාම භාවනාවේ එහෙම එකක් නැහැ. එතෙන්දි කරන්නේ එන හොඳ හෝ නරක හෝ සේවිතබ්බා හෝ අසේවිතබ්බා හෝ සියලුම සිතුවිලි සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන බැහැර කිරීම. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල ඕනම තැනක උගන්වන්නේ හිතට අර රූපයක් ආවනම් ආ රූපයක් 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 කියලා ඒක ඉවර වෙනකම් ඒක හොඳද නරකද කියලා බලන්න. මේ දෙපැත්ත බලන්න. වේදනාවක් 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 ඒක කායිකද මානසිකද හොඳ යහපත් වේදනාවක්ද නරක යහපත් වේදනාවක්ද භාවිතා කළ යුතු එකක්ද භාවිතා නොකළ යුතු එකක්ද කියලා දෙපැත්ත බලන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද ටික දවසක් යනකොට සියලු හොඳ ඒවත් නරක ඒවත් දෙකම අයින් කරනකොට වෙන්නේ අසංයතලයට යනවා. ඒක පුරුද්දක් පුහුණුවක් ලැබුණාම එන සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන බැහැර කරගෙන යනකොට ඉවත් කරගෙන යනකොට අස් කරගෙන යනකොට අයින් කරගෙන යනකොට මේක හිස් වෙනවා අසංයම. ඒක නියත වශයෙන්ම චිත්ත වෙනවා. ඒ නිසා තමයි ඔය බ්‍රහ්ම තලයකට යන්නේ අරූපී බ්‍රහ්ම තලයකට අසඤ්ඤ තලයකට යන්නේ ආකාසඤ්ඤා නඤ්ඤා ඒ වගේම විඤ්ඤා නඤ්ඤා ඒ වගේම ආකිඤ්ඤා නඤ්ඤා නඤ්ඤා කියන தத்துவෙටපත් වෙනවා. නඤ්ඤා නම් වෙන්න ඕනේ අඤ්ඤා. නඤ්ඤා වීම අසඤ්ඤ තලයකට යෑම අඤ්ඤා වීම යහපත් මගපලයකට පත් වීම. අර කොණ්ඩඤ්ඤා අඳුර අඤ්ඤා කොණ්ඩඤ්ඤු. නඤ්ඤා කොණ්ඩඤ්ඤු වෙලා හිටියි. එනිසා අඤ්ඤා தத்துவෙටපත් වෙන්න ඕනේ නඤ්ඤා தத்துவයෙන් මිදෙන්න ඕනේ. නඤ්ඤා தத்துவෙටපත් වෙන්න නම් ඔය කියන ඔය ප්‍රාණියම් භාවනාව, ඔය ආනාරි භාවනාව, ඔය ලෞකික භාවනාව උපකාර වෙනවා. ඒකත් හැබැයි යම් ලෞකික වශයෙන් සුවයක්. එතනක් තියෙන සුවයක්. එතනක් තියෙන මාර්ගයක්. එතනක් තියෙන ප්‍රතිපදාව. ඒක නැත්නම් එතනක් ඥාන ලැබෙනවා. එතනක් අභිඥා ලැබෙනවා. එතනක් යම් හේතු විමුක්තියක් ලැබෙනවා. හැබැයි ප්‍රඥා විමුක්තියට ඒකම බාධාව. ඒ නිසා මේ උත්කලයේ හිතකට එන සිතුවිලි අනුව මේ චිත්තූපපාදං ගැන සිතුවිලි හිතේ උපදින සිතුවිලි සංඥාපත් කියන්නේ හිතේට අර ඇහැට කරන්ට නාසයට දිවට කායට මනට ඇතිවෙන සංඥාවන් නිසා ඇතිවෙන ක්‍රියාකාරය. ඒ වගේම දෘෂ්ටි කියන්නේ දිට්ටි පරිලාභං කියන්නේ අපේ මේ පැවැත්ම තුළ තියෙන අපි දැන් දිට්ටි මේකෙ දෙපැත්තක් තියෙනවා මිත්‍යා දෘෂ්ටි සහ සම්මා දෘෂ්ටි. එනිසා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් මේක හොඳයි වටිනවා කියලා පංචස්කන්ධේ උපාදානය කරගන්නේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. අපි තරහා වෙන්නේ තරහෙන් කටයුතු කරන්නේ ශාප කරන්නේ වෛර කරන්නේ කෝපය කරන්නේ අපේ හිතේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් නිසා. ඒ වගේම අපි පින්කම් කරලා දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල රජසක් සිටුසක් ලබන්න කල්පනා කරන්නේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. මතු උපදින බුදුන් දැක නිවන් දකින්නට කල්පනා කරනවා නම් තීරණය කරනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒක අර වැරදි දැක්මක් දෘෂ්ටියක්. මේ අවස්ථාවේ මේ තියෙන මේ ධර්මය තේරුම් අරගෙන ප්‍රමාදයක් නැතුව අප්‍රමාදීන සම්පාදී සබ්බං කර ගැනීමයි බුද්ධ ධර්මය. එනිසා මතු උපදින බුදුන් බුදු වෙනකල් ඉන්න යම්කිසි කෙනෙක් පෙරුම් පුරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් හිඟන්න වගේ යටිනවා නම් අයදිනවා නම් ඒකත් වැරදි දැක්මක් දෘෂ්ටියක් ආකල්පයක්. එනිසා මේ නිවන තප්පරයක්වත් මොහොතක්වත් ප්‍රමාද කරන්න හොඳ නැහැ. ඒකයි මේ සම්මාදිට්ඨියට පත්වීම කියන්නේ. මේක මේ සියලුම දේ මේ සේවිතබ්බා සූත්‍රයේ විස්තීර්ණ වශයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා දේශනා කරලා දීලා තියෙනවා. ඒක නිසා සෑම කෙනෙක්ම භාවනාවක් කරනවා නම් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ සේවිතබ්බා සූත්‍රයේ හරියටම තමන්ගේ හිතට එන අරමු වෙන මොකක්වත් ගැන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. අනුන්ගේ වැඩ ගැන, කතා ගැන, ක්‍රියා ගැන, සිටිවිලි ගැන කල්පනා කරලා වැඩක් නැහැ. එහෙම එකක් ඕනේ කියලා නැහැ. මේක කියලා තියෙන ඔය සියලුම දේ තම තමන්ගේ හිතට එන අරමුණු වලට පමණක් සීමා වෙනවා. ඒ අරමුණ නිසායි ඵලයක්, ඒ අරමුණ හේතුවක් කොටගෙන ඵලය වැරදි නම් ඒක වැරදි, ඵලය හරි නම් තමන්ටත් අනුන්ටත් යහපත්. ඒකයි මේකේ තේරුම. ඉතින් ඒක නිසා මේක මේ බාහිර ලෝකයක් ගැන බලලා කරන භාවනාවක් නෙමෙයි. තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳවමයි, තමන්ගේ හිතට එන අරමුණු අනුව තමන්ගේ ක්‍රියාව, කතාව, සිතුවිල්ල, මානසිකාර පිළිබඳවමයි සංඥාව, දිට්ඨිය, දැක්ම, අත්භාව පටිලාභ පිළිබඳවමයි මේකේ දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන දේශනා කළ තියෙන විග්‍රහ කළ තියෙන නිර්ණායකයන් යථාපරිදි තේරුම් නොගත් කෙනෙකුට මේ ආනපාන පබ්බය, මේ ඉරියාපත පබ්බය, මේ සම්පජඤ්ඤ පබ්බය තේරුම් ගන්න බෑ, ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම කෙනෙකුට භාවනාවක් කරලා යහපත් ප්‍රතිඵල මගඵල ලබන්නට පුළුවන්කම්කුත් ඇත්තේ නැහැ. ඒ නිසා පැහැදිලිව පිළිසිදුව තේරුම් ගන්න ඕන මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය දේශනා කළාට පස්සේ බුදුහාමුදුරුව තවත් ඉතාම වැදගත් සූත්‍රයක් දේශනා කළේ ආනපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රයේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ පරිපන්නාසකේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කළාට පස්සේ ආනාපාන සති සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා කියලා. ඊට පස්සේ මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය ඇටියට දේශනා කළා කියලා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මූල පරියාය අපි මේ තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ තියෙන පරියාය කියන්නේ පිළිවෙත. එහෙම නැත්නම් පරියාප්ති ධර්ම සියල්ලම විග්‍රහ කළ තියෙන තැනක් තමයි ඔය සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. ඒ නිසා ඒක ඉතාම වැදගත් සූත්‍රයක්. ඒක තව කීපාරක් වූ කියවලා මේ ධර්ම දේශනාව නැවත නැවතත් ශ්‍රවණය කළා. හැබැයි ශ්‍රවණය කළාට වැඩක් නැහැ. තමන්ගේ හිතට එන අරමුණු වලට මේක බහා ගලපා බලන්න ඕනේ. මේක විනයට සසඳා බලන්න ඕනේ. තමන්ගේ හිතට එන අරමුණු. ඒකෙන් තමයි දෙපැත්ත තේරුම් ගන්න ඕන භාවිතා කළ යුතුද බැහැර කළ යුතුද. සේවිතබ්බාද අසේවිතබ්බාද කියන එක තමන් තීරණය කරන්න ඕන. තීරණය කිරීමේ හැකියාව අවශ්‍ය සියලුම මාර්ග උපදේශ නිර්ණායකයන් දීලා තියෙනවා. තමන් ඕන එක කරන්න. ඒ අනුවයි තමන් පිරිසිදු වෙන්නේ හෝ කිලුටු වෙන්නේ. කිලුටු වෙනවා නම් වැරදි, පිරිසිදු වෙනවා නම් හරි. එච්චර තමයි. දැන් එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. තව පැයක් තියෙනවා. මොන
භාවනා?
එතකොට මේක වැටෙන්නේ මොකටද? මේ තුනටම වැටෙනවා. මේ තුනටම අපි දැන් කිව්ව මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. දැන් ඊගාවට කියනවා මගේ නෑදෑයෝ. දැන් අර මේ උදේට රේඩියෝ එක අහලා බලන්න අර මේ කොහෙද නාවිමනේ අරියදම් මහන්සිය මොකද කියන්නේ? මගේ හිතවන්තයෝද මගේද මැතිහත්වන්තයෝද මගේ විරුද්ධකාරයෝ? නෑ එහෙමම කියනවා මගේ හිතවන්තයෝද මගේ අහිතවන්තයෝද ඊට පස්සේ මගේ විරුද්ධකාරය. දැන් මෙතන මේ වචනේ හරිද? වැරදි. අපි කොටස් වලට බෙදෙනවා. ඈ ඉතින් එතෙන්දී ඔය කියන සියලුම වැරදි සිද්ධ වෙනවා. ඒක භාවිතා කළ යුතු නොවේ. ඒක පරමෛත්‍යයක්, ඒක ආරුණෛත්‍යයක් නෙමෙයි. ඒක මේ නිවනට උපකාර වන මාර්ගෝපදේශයක් නෙමෙයි. මෛත්‍රිය පරම මෛත්‍රිය නම් හැබැයි පරම මෛත්‍රිය තියෙනවා නම් වචනය, ක්‍රියාව, කතාව, සිටිවිල්ල සියලුම දේ සකස් වෙනවා. ඒ නිසා ආර්ය මෛත්‍රිය ටිකක් දිග ගමන. මොකද ඒක ආර්ය මෛත්‍රිය එක කොටසකට විතරයි වුණා වෙන්නේ. තණ්හාව නැති කරන්න ආර්ය මෛත්‍රියෙන් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට අසුභානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන මේ තව පැත්ත. ඒකට මේ දෙකම එකට ගන්න ඕනේ. මේ දෙකම මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය හතරම් තියෙනවා. ඒක තව ඉදිරියට කියනවා. ඒක එන්නේ තව ඉස්සරහට විග්‍රහය. නමුත් මේ හතරම අවසාන වශයෙන් තියෙනවා. තිබුණේ නැත්නම් භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් අපිට ඔය කියන මෙත්තානුස්සතිය ගන්න වෙන්නේ කොයි වෙලාවෙද? අර අව්‍යාපාද සිත, ව්‍යාපාද සිතක් ආවා. ව්‍යාපාදික කියන්නේ මොකද අර කියපු මනෝ සමාජාරම් පං කියන එකේ එක කොටසක් ව්‍යාපාදික ඊට වඩා පෙර එක මොකද අවිජ්ජා අවිජ්ජාවට ඔය මෛත්‍රිය උපකාර වෙන්නේ නැහැ කෙලින්ම ඒකට උපකාර වෙන්නේ මොකද්ද අසුභානුසතිය දා මරණානුසතිය උද්ධානුසතිය ඉතින් ඒක නිසා දැන් එක කොටසක් ඉවර කළාට හරියන්නේ තුනම ඉවර වෙන්න ඕන එතකොට අපේ හිතට ප්‍රිය දෙයකට ඇලෙන සංඥාවක් දිට්ඨිය මනෝ සංකාරය වගේ එකක් ආවම එක වචික ආය මනෝ මේ හැම එකකම අපි අපිට මේ පංචස්කන්ධයට ඇලෙන ප්‍රිය මනාප දෙයට ඇලෙන දෙයක් වෙන්න පුළුවන් ඒ වෙලාවට මෛත්‍රී භාවනාව කරන වැඩ නෑ ඒ වෙලාවට කරන්න ඕන මොකද්ද අර අවිජ්ජා චිත්තේ නැති කරන්න අනවිජ්ජා තත්වයටපත් වෙන්න අසුභානුසතිය වැඩලා මරණානුසතිය බුද්ධානුසතියෙන් කපලා ගන්න. එතකොට ඒක තෝරගන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? මේ සේවිතබ්බා සේවිතබ්බා හරියටම දැනගත්තා. එතකොට ඒ තැනට නියම නිවැරදි දේ කරන්න. ඒකයි භාවනා. වැරදි දේ කළොත් අපි දිගටම හැම අවස්ථාවෙම අපිට ප්‍රිය දෙයකට ඇලෙන අවස්ථාවක් ආවම මෙත්තානුසතිය වඩලා විතරක් හරියන්නේ නැහැ. එතෙන්දි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා වැඩකුත් නැහැ කෙලින්ම. කරන්න ඕනේ මොකද? අපි අසුභානුසතිය වඩලා අපේ හිතේ ඇති වූ අර රාගය අර අභිජ්ජාගත්වය අනභිජ්ජාගින තත්වයට පත් කරගන්න. එතකොට සමතේටපත් වූ සිත යදිදන් සම්බ සංකාර සමතෝ අන්නේ වෙලාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසග්ග කියන බුද්ධානුසතිය වඩලා සාමුලින්ම සුද්ධ පවිත්‍ර කරගන්න කෙලෙස් සිටි පිළි නැති කරගන්න ඒ නිසා මෙතෙන්දී අපි කළ යුතු සහ නොකළ යුතු දේ හරි හැටි තෝරා ගැනීමට දක්ෂ වීම භාවනාවට උපකාර වෙනවා ඒකයි භාවනාව ඔය කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගන්න බැරි වුණොත් ඒ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ කියලා තියෙනවා කළ යුතු නොකළ යුතු. ඒ කියලා තියෙන මූල්ම තැන තමයි පළවෙනි තැන තමයි ඔය සේවිතබ්බා අතේවිතබ්බා සූත්‍රය, ඊගාවට ආනපාන සූත්‍රය, ඊට පස්සේ තියෙනවා ද්වේදා විචක්ක සූත්‍රය, ඊට පස්සේ තියෙනවා දුවිදේ නම් අදාම් කියපු සූත්‍ර ගණනාවක්, ඊට පස්සේ මහා චත්තාරික සූත්‍රයේ දුවිදේ නම් අදාම් දෙපැත්ත. මේ දෙපැත්ත ද්වේතාවේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා භාවිතේ. අවභාවිතයටපත් වුණා. ද්වේතාවේ නැහැ බුද්ධාගමේ. ඇයි මොකද උනේ? ද්වේතාවේ කියන එක ඔය ඔක්කොම සේවිතබ්බා සේවිතබ්බා මොකද්ද? ද්වේතාවේ. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කරණීය අකරණීය ද්වේතාවේ. ආනපාන සූත්‍රයේ තියෙන මොකද්ද? ද්වේතාවේ. ආනපාන අස්ල පස්ල. දැන් මේ ද්වේතාවය භාවිතයෙන් ඉවත් වෙලා නැති වෙලා විනාශ වෙලා ගියා. කොහොමද? ද්වේතාවය කියන එකට කොම්බුවක් එකතු කළා. කවුද? අර්ථකථාගාරයෝ සහ විශේෂයෙන්ම ත්‍රිපිටකය පරිවර්තනය කරපු බක පඬිතුමෝ. එතකොට අර ද්වේතාවය දෙපැත්ත බලන්න මිනිසුන්ට බෑ. දැන් මිනිස්සු බලන්නේ මොකද්ද? දේව ද්වතානුසතිය වෙනුවට දේවතානුසතිය. අර ලෝකපාලක ද්වධර්ම වෙනුවට දේවධර්ම. දැන් අද හිරියෝ තප්ප කියන දෙක දෙවියන්ගේ ධර්ම. මිනිසුන්ගේ නෙමෙයි. ඇයි? ඒක තමයි ලෝකපාලක ධර්මතා දෙක. මේ සියලුම දෙනා අද මේ වගේ ඔය කියන කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම් පහන් කරන්නේ මොකද? ඔය කියන ලෝකපාලක ධර්මතා දෙක දැනගත්ත නිසා, තේරුම් ගත්ත නිසා. එතකොට දැන් ඔක කලේ මොකද? අර දුව කියන එකට කොම්බුවක් එකතු කළා. දේව ධර්ම. ධාවෝ දෙවියන්ගේ ධර්ම ව මිනිසුන්ට අදාළ. කියලා මේ දේශක ඔය පොත් ලියපු අර්ථකථාකාරයෝ, ඔය පොත් ලියපු මිනිසු, බක පඬිතුමෝ මේක විකෘති කළා. එනිසා අද ත්‍රිපිටකයවත් ආගමේවත් කොහෙවත් ඔය ද්වතාව ධර්මය නැහැ. ඔය දුයි දේනං වදාමි කියපු එක නැහැ. ඔය ද්වතා අනුස්සතිය නැහැ. ඔය ද්වේදා විතක්ක සූත්‍රයේ විග්‍රහ කරපු දෙපැත්ත නැහැ. ඔය සේවිතබ්බා සූත්‍රයේ විග්‍රහ කරපු දෙපැත්ත කවුරුවත් වැඩගත් කොට සලකන්නේ නැහැ. එනිසාන පාන කියන එකත් මේ හුස්ම ගැනීමට පිටකිරීමට පමණක් සීමාව. එකයි නිවන වෙන්නේ. නිවන වහන්න පළවෙනිම හේතුව තමයි ඔය කියන ද්වතාවේ ද්වතා අනුස්සතිය ඔය ද්විදේනම් වදාමි කියපු මේ වචනය විකෘති කළා ධර්මයේ විකෘති කළා සංඝ ભેදයක් කරගෙන. ඒක සංඝ ભેදයක්. ඒක මහා විශාල සංඝ ભેදයක්. හිතා ගන්න බැරි තරම් ලොකු බුද්ධ වාචිතය අභාචිතය කළා බුද්ධ ලපිතය අලපිතය කළා. ධර්මය ආධර්මය කළා. ඔය කලේම ඔය කියන රට පිළිගත්ත මහා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ධර්මය විග්‍රහයේ ගරුකොට ගුරුකොට පොත් ලියපු පසුකාලීන පඬිවරු කියලා අපි අද හිතන අය ඉන්දියාවෙත් ලංකාවෙත් දෙකේ. නැහැ. පටිඥානෙ එතන බැඳීමනේ. දැන් අපි හොඳ එකට හෝ නරක එකට හෝ දැන් හොඳ එකට අපි යම් ආකාරයක දැන් සම්බන්ධයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි අනුගමනය කියන දැන් පටිසෝත පටි අනුසෝත පටිසෝත දෙකන්නේ. එතන පටිසෝත වෙන්නේ. තේරුණා? පටිසෝත කියන්නේ නිවන් මඟට උපකාර වෙන ප්‍රතිග්‍රහණය ප්‍රතිපක්ෂ. එනිසා පටිලාභ දෙපැත්තක් තියෙනවා. එකක් පටිලාභ වෙන්නේ අපාය දුගතියට යන අතරමං. එකක් පටිලාභ වෙන්නේ නිවන යහපත්. ඒ නිසා දෙපැත්තටම පටිලාභ. තුනම දෙපැත්තටම පටිලාභ. මේක නිසා හේතු ඵලම තමයි. ඔය ඔක්කොම හේතු ඵල. දැන් මනෝ සමාචාරම් පහන් කියන එක නැවත මනෝ සමාචාරම් තුනයි කියන්නේ. මොකද්ද? අවිජ්ජා, ව්‍යාපාද, හිංසා. ඔය තුන නැවත චිත්තූපපාදම් පහන් කියලා, සංඥා පටිලාභම් පහන් කියලා, දිට්ඨි පටිලාභම් පහන් කියලා, අත්ථ භාව පටිලාභම් කියලා හතරකට බෙදලා. ඒ තුනමයි අර තුන්වැනි එක මනෝ සමාචාරම් විග්‍රහ කිරීමමයි අර හතරටම බෙදලා තියෙන්නේ. ඒ දැන් අර දෙක ඉස්සෙල්ල දෙක මේක මුල් කරගෙන මේක හේතුවක් නිසා තියෙනවා කාය සමාචාර මනෝ වචී සමාචාර. ඒක නිසා බැලුවාම මුළු ඔක්කොම ඔය පහම එකට එක ඔය හතම එකට එකක් බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා. කාය සමාචාර වචී සමාචාර මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන වාසතිවා කරෝති. ඕක තේරුම් ගත්තොත් හරියට හරි. ඒක නිසා දැන් ඇත්ත වශයෙන් මේ සියලුම දේ වෙන්න ඔය මනෝ සමාචාරන් තමයි එක මුල. මනෝ සමාචාරන් දෙපැත්තකට යනවා. මනෝ සමාචාර නිසා තමයි චිත්තූපපාදං සංඥා පටිලාභං දිට්ඨි පටිලාභං සහ අත්ථභාව පටිලාභං. ඊට පස්සේ ඒ කරුණු පහ නිසා තමයි වචී සංඛාර කාය සංඛාර උපදින්නේ. දිට්ඨි කියන්නේ දැන් අපේ දැක්ම. දැන් අපි හිතමුකෝ ඇඳුමක් හෝ ගහක් හෝ කෑමක් හෝ මොනවා හෝ මේ පංචස්කන්ධයට අදාළ දෙයක් පිළිබඳව අපේ හිතේ ආකල්පයක් දෘෂ්ටියක් තියෙනවා. දැන් මුල් බෑගෙන තියෙනවා, මිම්මක් තියෙනවා, මැනීමක් තියෙනවා. ඒ මැනීම දැන් දෘෂ්ටියක්. මේක රසයි, මේක හොඳයි, මේක අප්‍රියයි, මේක අමිහිරි. ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටි. ඒක අන්තවාදී ඒකාන්තයක් තියෙන දෙයක්. අපි ඇලෙන්නේ ඔය දෘෂ්ටිය හිතේ තියෙන නිසා. ඔය දැක්ම අපිට වෙනස් කරගන්න බැරි නිසා. අපි ගැටෙන්නේ පුද්ගලයෙක් අප්‍රිය කරන්න පිළිකුල් කරන්න තරහා වෙන්නේ. අර පුද්ගලයා හිතන එක ගැන අපි වැරදිසේ හිතන්නේ මොකද? අපේ දැක්ම දෘෂ්ටිය ඔය කියන දිට්ඨිපටිලාභං පහන් නැති නිසා. උපේක්ඛාසිතකින් බලන්න බැරි නිසා. සම්මා දෘෂ්ටියට පත් වෙන්න බැරි නිසා තාම මිත්‍යා දෘෂ්ටිය තියෙන. දැන් ඔය මිත්‍යා දෘෂ්ටිය කියන එක අරහත් මාර්ගයට වෙනකම් තියෙනවා. තේරුණාද? හේතුව මොකද? අර මානිය තියෙනවනේ. දැන් අර අරහත් මාර්ගයේදී අයින් කරගන්න ඕන මොනවද? රූප රාග අරූප රාග තුන්වෙනි එක මොකද්ද? මාන. ඔය මානිය තියෙන තාක් කල් අර දිට්ඨිය දෙපැත්තක් තියෙන. තව තියෙනවා. හැබැයි අරහත්ත්වයට පත් වුණාම අරහත් ඵලයේදී එහෙම මැනීමක් එහෙම වෙනසක් එහෙම දෙපැත්තක් එහෙම එකක් නෑ. වැරදි දෘෂ්ටියෙන් මානය කියන්නේ වැරදි දෘෂ්ටිය. මැනීම. මානය තියෙන්නෙම යම් වැරදි දැක්මක් තියෙන නිසා. ඔතන තියෙනවා. ඒක තියෙනවා. ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි ඔය දෘෂ්ටියේ හේතුව. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවනේ. නෑ දැන් මෙහෙමයි. දැන් යම් දෙයක් අපි කෑවා. ඒක රසයි කියලා ඒ වෙලාවේ රස විඳින එක වරදක් නෑ. ඒක රස බව තේරුම් ගන්න ඕන රස විඳින්න ඕන. ඒක නෙමෙයි වරද. මේ විඳ රසය නැවත නැවතත් පිනවා පිනවා ඒ රසය හිතින් මෙනෙහි කර කර නැවත විඳීමේ බලාපොරොත්තුවක් කැමැත්තක් අවශ්‍යතාවයක් අපේක්ෂාවක් තියෙනවනේ. ඒක චේතනාව. ඒක සංකාරය. ඒ සඳහා ගන්න උත්සාහය උනන්දුව ක්‍රියාකාරකම් ඔක්කොම තණ්හාවෙන් අවිද්‍යාවෙන් කරන දේව. ඒක වැරදි. කන එක ඇහැට රූපයක් බලන එක කනට ශබ්දයක් ඇහෙන එක නාසයට දිවට රසට ආයතම ඒ වෙලාවේ ඒ මොහොතේ වැටෙන දේ වරදක් නෑ. වරද ඒක නැවත නැවත කරලා අනුසය උපදව ගන්න හැදේ. එතකොට අනුසය උපදින්නේ කොහොමද? අර කෑම අපි හිතෙන් මෙනෙහි කරනවා. ඒක කොච්චර රස කෑමක්ද? අපේ ළමයින්ටත් දෙන්න ඕන, අනුන්ටත් දෙන්න ඕන, හෙටත් කන්න ඕන, හෙටත් ගන්න ඕන. මේක හදන්නේ කොහොමද? ආන්න ඕන. මේව මොනවද? අනුසය උපදින සංකාර ක්‍රියාත්මක වෙන චේතනාව වැරදි පැත්තකට යන දේවල්. දැන් අද යමක් කෑවහම ඒක ආයි හෙටත් කන්න ඕන වෙන්නේ මොකද? දැන් එතෙන්දී අර දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඔය ඔක්කොම සකස් වෙලා. දැන් මේක අරකට වඩා හොඳයි. දැන් සාපේක්ෂයි. දැන් උපේක්ඛා නැහැ. දැන් උනේ මොකද? පුද්ගලයා තුළ සාපේ. අපි හිතමු මේක හරිම සරල දෙයක්. අපි කඩ කීපකින් ආප ටෙස්ට් කරලා බලලා එක කඩේක ආප හොඳයි කියලා තීරණයක්. හරිද? දැන් ඒක අපේ මේ ඉන්ද්‍රියට දැනෙන දිවට දැනෙන රස අනුව තමයි මේ ආපේ. හැබැයි අපි දන්නේ නැහැ මේකට අජිනෝමෝටෝ හරි මොනවා හරි විෂ ද්‍රව්‍යයක් කලවම් කරලා කිමිකල් එකක් කලවම් කරලා රස කරනවා. හැබැයි අපේ දැනුම අර ඉන්ද්‍රිය ඥානයට. එතකොට අපි මේ ආපේ දැන් අපි ඒ ආපේට අර කැමැත්තක් ඇති. අපි අර අනික් හොඳ නියම නිවැරදි ආකාරයට හොඳට ආල් පිළිදාන පොල් පිළියාලා හදපු ආපේට වඩා අර ආපේ රස. දැන් අපි ඒ ආපේ දැන් ඒ කඩෙන්ම ගන්න ඕන කියන තීරණයක් ගත්තා. අන්න වැරදි දැක්ම දෘෂ්ටිය වැරදි සංකාරය වැරදි චේතනාව ඔක්කොම වෙනවා. එතකොට ඒ කඩෙන් ආප නොගෙන දැන් අපි හිතමු දැන් ඔන්න එහෙම අපි කඩයක් තෝරගත්ත ආපගේ ඉන්න. දැන් මේ එකෙක් ගිහිල්ලා ආපගේ ඉන්න ඇරියා. එයා කිව්වා ඒ කඩේ වහලා තාප්පා දැන් නැහැ අපි අනික් කඩෙන් දැන් ආප කෑවෙත් නෑ නෑ ඒ කඩේ ආප නෙමෙයි. දැන් හිතේ එයාගේ හිතේ දැන් දිට්ඨියක් ඇති වුණා. ඒ මිම්මෙන් ඒ මැනීමෙන් තමයි ආයේ අප්ප බලන්නේ. ඒ කොහොමද අබ්බැහිුනේ මුළුනේ දිට්ඨිය? එයා තීරණයක් ගත්තා අර කඩේට වඩා මේ කඩේ දැන් ඉස්සෙල්ලම තීරණයක් අරගෙන ඉවරයි. ඒ තීරණය අනුව ඒ මිම්ම අනුව ඒ මැනීමෙන් තමයි පුද්ගලයා බලන්නේ. ඒක වැරදි මිම්මක් බව තමන් ඒ බලන පුද්ගලයා දන්නේ නැහැ. ඒකට යහප සමහර විටක මොනහරි රසකාරකයක් දාලා මේ කෘතිම ස්වභාවික தත්ත්වෙන් ඉවත් කරලා රස කරනවා. ඉතින් එහෙම එකකට තමයි අපි රැවටුනේ. ඒක මායාවද්ද රැවටීමක්ද? රැවටීමක්. ඒක තේරුම් ගන්න. දැන් අපේ හිතේ උපේක්ෂාවක් අර කඩ දෙකේ යහප ගැන උපේක්ෂාවක් හිතක් නැහැ. දැන් තියෙන්නේ අපේක්ෂා සිත. දැන් තියෙන්නේ සාපේක්ෂ සිත. ඒක වැරදි. එකක් යම් තේරීමක් එකක් යම් අපේක්ෂාවක් තියෙනවා.
ඒක මට නෙවෙයි.
ඒක එහෙම වුණත් යම් දෙයක් එතන තියෙනවා. එතන මැනීමක් එතන අපේක්ෂාවක් තියෙනවා. ඒකත් යම් ආකාරයකට මැනීමක් තියෙනවා නම් මානයක් තියෙනවා නම් ඒ මැනීම මානය හේතු කොටගෙන තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම අපි ඒක අපේක්ෂාවක් නිසා සාපේක්ෂයි. උපේක්ෂාවට බාහිරයි. ඔය ධර්මයට බාගල්පා බලනවා නම් ඒ වෙලාවේ යම් හැබැයි ලෙඩකට බේතක් දෙනකොට ලෙඩෙකුට කෑමක් හදනකොට ඒක වෙන්නේ. ඒක ඒ ලෙඩට ගැලපෙන විදියට එතෙන්දී අර අපි අර සේවිතබ්බා සූත්‍රයේ තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් කැමති නිසා යම් කිසි දෙයක් ඒ පුද්ගලයාට නිතර නිතර දෙන එක ඒක වැරදි. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඌරු මස් ගන්න කැමති. එතකොට ඌරු මස් දාන දෙන එක ඒක වැරදි. ඒක අසීමිත. ලෙඩකට වේදක් නම් ඒක දිමහයි. නම් ලෙඩකට වේදක් වුණත් වැරදි දෙයක් දුන්නොත් ඒක වැරදි. ඒකයි හරි. උපේක්ෂා සිටින් අපි රස තෘෂ්ණාවෙන් රස ආශාවෙන් මනින්නේ නැතුව අපි ඒක කන්න ඕනෙ මොකටද? අර න දවායන මදායන මංජනාය මේ මත් වෙන්නට රස බලන්නට රස තෘෂ්ණාවට රස පිරිතකමට නෙමේ ඒ අවස්ථාවේ තියෙන බඩසාගින්න නැති කරගන්න. අපේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කය පවත්වා ගන්නට යාපනාය වී රූපරත්. අපි යපෙන්න පමණක් මේක බාහිර කරන එක. ආසය උපකාර වෙනවා අනුසය හැදින්න. හැබැයි ආසය අත්තර දාලා අපිට පුළුවන් නම් අනුසය තේරුම් අරගෙන අනුසය නූපදවන්න ආසය ඉවෙම නැති වෙනවා. ඒකයි ආසය අනුසය ඥාන. අනුසය තමයි අලුතෙන් උපදින්. දැන් ඔය අනුසය කියන වචනේ සම්මතයෙන් විග්‍රහ කරලා තියෙන්නේ විස්තර කරලා තියෙන්නේ ඔය කවුරු කොහොම කිව්වත් දේශකය ශේෂය ඉතුරු වෙන ශේෂය. ඒක වැරදි. ඉතුරු වෙන ශේෂයක් නැහැ. අලුතෙන් උපදින අනු කියන්නේ අලුතෙන් වර්තමාන මොහොතේ කරන කියන හිතන ක්‍රියාවක් නිසා අලුතෙන් උපදින සය. අලුතෙන් ඉපදිලා ඉතිරි වෙන්නේ. තැන්පත් වෙන්නේ. ඒකයි අනුසය. ආසය කියන්නේ දැන් අතීතයේ උපදවත්ත දේ දැන් තැන්පත් වෙලා තියෙන දේ. ඒක පය ගන්නවා. ඒක ඒ ගතිය තියෙන තාක්කල් අනුසය උපදිනවා. හැබැයි අනුසය නවතින නවත්තන්න පටන් ගත්තට පස්සේ ආසය ඉබේම කවදා හරි කැපිලා අවසන් වෙනවා. පසාද කියන්නේ හිතේ පැහැදීම. හිතේ පැහැදීම. පැහැදීනෝ කියන්නේ දැන් ඔය චක්කුන් උදපාදි චක්කු කරණි ඥානං උදපාදි ඥාන කරණි උපසමාය. ඔක්කොම පැහැදීගෙන ක්‍රමානුකූලව එනවා. පසාද ඊට පස්සේ තියෙනමුකෝ අදිමොක්ක අදි ප්‍රමෝදයන් චිත්ත අර්ථින අභිඥාය නිබ්බාන සංවත් සම්බෝධන ඒව අර අදිමොක්ක අදි ප්‍රමෝදයන් චිත්ත පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මේ සියලුම සූත්‍රවලට ගැලපෙන එකම තමයි නොයෙකුත් ආකාරයට අරගෙන වචන විග්‍රහ කරන දැන් මේකේ මේ සියලුම දේවල් වල සීල සමාධි ප්‍රඥා ඔය චතුරාර්ය සත්‍ය මේ ආදී ඔක්කොම අවසාන ඒකායන බලාපොරොත්තු මොකද්ද මේ හිතේ උපදින කෙලෙස් නැති කරලා ඒ වෙනුවට නික්ලේසි ධර්ම උපදවන්න ඒක හිතේ උපදින කෙලෙස් නවත්තන්න තමයි සේවිතබ්බා සේවිතබ්බාදික ඒ වගේම සිතේ නික්ලේශී ධර්ම පවත්වාගෙන යන තමාසේ විතබ්බා සේ විතබ්බා දෙකම එච්චර ආනපාන දෙකම ඕනෙකොටද හිතේ උපදින අලුතෙන් උපදින කෙලෙ දැන් ඊයේ උපදුන අද උදේ කෙලෙසක් උපදුනා නම් දැන් ඒක කරන්න බෑ දැන් කරන්න පුළුවන් එකම වැඩේ මොකද මේ වර්තමාන මොහොත සහ මින්පසු එළමෙන සියලුම වර්තමාන මොහොතවල් තුල අපේ හිතට අරමුණු වන පරිමුඛං සතින් උපတ်ත වෙනවා. ඒක බලන්න. ඒක තමයි වෙන මොකක්වත් නෙවෙයි. දැන් අපිට පහුගිය දැන් පැයකට ඉස්සෙල්ලා විනාඩියකට ඉස්සෙල්ලා පහුගිය වැරදි දෙයක් අපි කළා නම් ඒක දැන් අපිට ඇතුළත් දාවත් දැන් ගන්න බෑ. දැන් වෙලා ඉවරයි. හැබැයි මේ වර්තමාන මොහොතේ වැරදි දෙයක් එන්න එනවා නම් අනුසය උපදින ඒක අපිට දැන් නවත්තන්න එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහියමානා පහියති එත්තේ සං නිවිසමානා එතන එතන දිම නිවෙන්න ඕනේ එතන එතන දිම ප්‍රහාණය කරන්න ඕනේ එතන එතන දිම උපදින බව දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ උපදින බව උපදින දේ වැරදි නම් එතෙන් දිම ප්‍රහාණය එත්තේ සං මේ සං තමයි උපදින එත්තේ සං උපජ්ජම සංකුවම් රාගය ද්වේෂය මෝහය තුනම එතන එතදිම රාගය ද්වේෂය මෝහය උපදින එතන එතනදිම ඒ රාගය ද්වේෂය මෝහය එත්තේ සං පහියමාන පහියති එත්තේ සං නිවිසමාන නිවිති මේක මේ මේ කියන වාක්‍ය පෙළි තුන එත්තේ සං උපජ්ජමාන උපජ්ජති එත්තේ සං පහියමාන පහියති එත්තේ සං නිවිසමාන නිවිති මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ මොන සූත්‍රයේ කොතන කොහෙද? හා? මොකද්ද? හා? නෑ මේක තියෙන්නේ ත්‍රිපිටකයේ කොතන කොහෙද? දැන් මේ විශේෂ භාවනා වැඩසටහන් වලට සහභාගී වු මේ සියලුම දෙනා ඉන්නවනේ. මේක කිව්වා ඉස්සෙල්ල භාවනා වැඩසටහන. හා? මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස. හොඳට බලන්න දැන් මේ පොතේ තියෙන මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ওই තුනම තියෙනවා. ওই වාක්‍ය පිළි තුනම පැහැදිලිව තියෙනවා.
ස සස්සමන ප්‍රාප්තියෙන් කියලා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුන එකලත් ඇතුළේ
නේද? මොකද්ද මොකද්ද මට තේරෙන්නේ නැහැ.
මේ කියනවා පිටුවක්ගේ 79.
ඔව්.
ඉති කියනවානේ අර 123 පරිච්ඡේදයේ බ්‍රහ්ම නම්
79.
ඔව්. 123 පරිච්ඡේදයේ කියනවා බ්‍රහ්ම නම්.
ආ.
ඉතින පළවෙනිට ස බ්‍රහ්ම 4.
ආ මේක සබ්බි සබ්බේපි වේ ඉඳින්ද සබ්බේ වේ කත්තිය කත්තිය කියන්නේ කැට් කුලේ උපදුනායි කැට් කුලේ කියන්නේ ගොවි කුලේ වගේ ගොවිජන් කරන අයනේ කත්තිය ඉමස්ස මයා සංකිට්ඨේන වාචිසස එවං විචාරේන අට්ඨං ආජානේයු සබ්බේ සානුකම් සානුපිස කත්තියානම් දීගරත්තං හිතාය සුඛාය සබ්බේපි සාරිපුත්ත ඊට පස්සේ කැට් කුලේ උපදිනායි ඊට පස්සේ බ්‍රාහ්මණ කුලේ උපදිනායි ඊට පස්සේ බ්‍රාහ්මණේ ඊට පස්සේ වේශ්‍යා කියලා කුලයක් තියෙනවා ඒකල් තිබිච්ච ඒ නිසා ඒ ඊට පස්සේ විද්ධාරේන අත්තං අජානේයුම් සබ්බේ සානු මිස්ස සුද්ධානම් මේකත් මේ සුද්ධ නෙමේ යම් ආකාරයක මිනිස්සුන්ට කොටසකට මේ ඊට පස්සේ සදේව කෝටි දෙවියන්ට මේ සියලුම අයට මේක ලෝකෝ සමාරකෝ සබ්‍රහ්මකෝ බ්‍රහ්මයන්ට සියලුම බ්‍රහ්මයන්ට බ්‍රහ්මයන්ට සියලුම සත්‍යයන්ට මේක මේ දතාවේ මේ විදිහේ නම් අදා කියන එක සාධාරණයි සමානයි සස්සමන බ්‍රාහ්මණියා පජාය සමන බ්‍රාහ්මණ ප්‍රජාය සියලුම දිනයකට සදේව මනුස්සා සියලු කොටස් වලට මේක අදාළයි මේක විචාරේන අත්තං අජානි මේක විස්තර කරලා පැහැදිලි කරලා මේක ගැළපෙන ආකාරයට විස්තර කරලා දුන්නා. එතකොට මිනිස්සුන්ට විතරක් නෙමෙයි කැට් කුලේ බ්‍රාහ්මණ කුලේ ඒකාලේ ඉච්චුණු ඔය කුල විග්‍රහයක් තමයි උතන් තියෙන්නේ. ඒ සියලුම මිනිස්සුන්ට මේක ඒ වගේම දෙවියන්ට බ්‍රාහ්මයන්ට දැන් කල්පනා කරලා කටයුතු කරන්න පුළුවන් අය විතරයි දාලා තියෙන්නේ. දැන් තිරිසන් සත්තු එහෙම දාගන්න. පේතු භූතිය හතර නිරේ ඉන්නේ දාලා නෑ අනිකයි කුණ්ඩාල ගත පිටුවේ සාදු සාදු සාරිපුත්‍ර සම් සාරිපුත්‍ර විමක්ෂ මයා සංකිට්ඨේන වාසිතච්ච බුදුහාමුදුරුව කෙටියෙන් විග්‍රහ කරපු දේ වාසිතස්ස සංකිට්ඨේන කියන්නේ කෙටි වචන තුනකින් විතරයි ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත වෙනෙහි කිරණ ඒ පටිච්චසමුප්පාද විග්‍රහයෙන් විතරයි බුදුහාමුදුරුව දේශනා කළේ ඒක විස්තර වශයෙන් අත්තං අවිවත්තස් මේ කරපු දේ විවුර්ත කරලා වහලා තියෙන දේ වැහිලා තියෙන දේ අවිවත්තස් බිහි කරලා විවුර්ත කරලා එවන් විචාරේන අත්තං අජානාසි අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරලා දේශනා කරන්න කිව්වා චක්කු විඤ්ඤයන් රූපං පහං සාරුත්තු කියලා ඊට පස්සේ විග්‍රහ කළා දිගට ඒකයි දැන් බුදුහාමුදුරුව කෙටියෙන් සංකීර්ණ වශයෙන් විග්‍රහ කරපු දේ සාරිපුත්ත හාමුදුරුවන්ට ආරාධනා කළා විස්තර වශයෙන් අනිකට තේරුම් ගන්න පුළුවන් විදියට විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරලා දේශනා කළා. ඒකට තමයි කියන්නේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මං. ඒකට කියනවා. දැන් බුදුහාමුදුරුව මේ ආචික්කනා දේශනාවක් කළා කියලා. ඒකනේ අර දැන් අර සංගවේදයට අයිති වෙන එකක් තියෙනවනේ. ආචින්න දේශනා අනාචින්න දේශනා කළා. එතකොට අයගේ නිවන් මැහැට. නිවන් වැහුනොත් ඒක අනාචින්න දේශනා. ආචික්කනා දේශනාවක් වෙන්නේ නැහැ. ඒකත් වෙන්නේ. ඒකත් සංගවේදය. ඒකත් ධර්මයේ විමුක්තිය. එනිසා නිතරම බුද්ධ ධර්මය දේශනා කරන අය මේ මාර්ගයේ දේශනා කරන අය පැහැදිලිව පිරිසිදුව නිවැරදිව සරලව මේ මාර්ගයට අවශ්‍ය දේවල් හොඳට සලකා බලලා ඒක හේතුඵල බලලා ඒක ප්‍රතිඵල තමන්ටත් අනුන්ටත් ලැබෙන ආකාරය බලලම දේශනා කරන්න ඕන. එහෙම නොකොළොත් ධර්මයේ විකෘති වෙනවා විතරක් නෙමේ ඒ වැරදි දේ අහගත්ත අය වචනකින් හරි වැරදියට තේරුම් අරගෙන වැරදි පාරේ ගියොත් දැන් මේ දතාවය විග්‍රහ කිරීමේදී දැන් දෙවියන්ට වැඳ වැඳ මේක දේවතානුස්සතියක් කරන මොකද වෙන්නේ? වැරදි පාරේ යන දෙවියන්ගෙන් යද යද යාඥා කර කර හිඟන්නවා වැඩ කරන්න පුරුදු වෙන. එතකොට වෙන්නේ මොකද? නිවන වැහෙනවා. ඒක ඉතින් ඒක නිවැරදිද? ඈ ඒක සම්පූර්ණ වැරදිද? දෙයයන් බින් කරන්න බෑ. දෙයයන් වුණා බින් ගන්න විතරයි. දෙයයන් බින් දෙන්න විතරයි ඕන. දෙවියන්ගේ අනුශාසනා ආතියක් බුදුහාමුදුරුවන් දේශනා කරේන දැන් ඕක තමයි කරලා තියෙන ලොකුම දේ. දැන් දෙවතා අනුශාසතිය පිළිව තියෙද්දි ත්‍රිපිටකේ දේවතා අනුශාසතිය කානන මෛත්‍රී හාමුදුරු අර පරිවර්තනය කරපු ත්‍රිපිටක පොතේ මම විග්‍රහ කළා කියලා. ඒක අර පතංජලි ආගමේ එහෙම නැත්නම් මේ මහායාන ආගමේ ත්‍රිපිටක පොතේ පරිවර්තනයක් එහෙම පිටිම දාලා. ඒකයි වෙලා තියෙන්නේ. ත්‍රිපිටකයට ඕව පරිවර්තන හැටියට දැම්මා. ඒක නිසා දැන් ඒ ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ දේවතා අනුස්සතිය දාලා දේව විඥාණයට වැඳ වැඳ ඉඳලා නිවන් දකින්න පිංකම් කළා. නිවන මිනිසුන්ගේ වැහුණා වැහුවා වැහුවා රැවැට්ටුව. ඒක නිසා තමන්ගේ නිවන වැහෙන එක දහස් පාරක් වැහෙන එක පාරක් නෙමෙයි. උගන්නන ළමයින්ට ඉගෙන ගන්න ළමයින්ට පිරිවෙන් වල උගන්න ගන්න සියලුම දේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගෙන ගන්නා උගන්නන සියලුම දේ ආයට විසුද්ධි මාර්ගයේ උගන්නනවා නම් විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි දේ උගන්නනවා නම් ඔය පරිවර්තනයේ තියෙන සිංහල වැරදි දේ උගන්නනවා නම් හැම කෙනෙකුටම පරම්පරාවෙන් පරම්පරාවට සංඝ වේදේ යනවා ගිහිල්ලා නිවන ක්‍රමානුකූලව වැහෙනවා. හැබැයි මේක කොයි වෙලාවෙ හරි විවෘත වෙනවා. විවෘත වෙනවා. දැන් මේ විවෘත වෙලා තියෙන. හැබැයි මේ විවෘත ගුණයකට දැන් මෙතන දෙපැත්තක් තියෙනවා. මොකද්ද? අර බහුතරයක් පිළිගත්ත බහුතරයක් උගන්නන බහුතරයක් කරන කියන ලෞකිකත්වය යහපත් කරන්නට ලෝකෝපකාරයක් කරන්නට කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම ලෝකයෙන් එතර වෙන්නට කරන වැඩ පිළිවෙලට වැඩි දෙනෙක් කැමති නැහැ. ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා දෙපැත්තක්
තියෙනවා.
ඒකත් දෝතාවය. ලෝකෝත්තර ධර්මයයි ලෞකික ධර්මයයි දෙපැත්ත. ඒකත් තේරුම් ගන්න. දැන් විභාග පාස් වෙන්නේ නිවන් දකින්නද ලෝකේ හදන්නේ? ඒක ලෞකිකත්වයේ. ඉතින් ඒක නිසා දැන් ওই දහම් පාසල් වල විභාග කරන තරගයකටද නැද්ද? දැන් දහම් පාසල් තියෙන තරගයකටද නැද්ද? රැවටීම. ඈ? ඕක කරන්නේ රැවටීම. සහ මේ යම් ආකාරයක මිනිසුන් නොමගයයි. වැරදි දේ උගන්වනවා නෝමගයයි. දැන් මේක හරි දෙයක් තියෙනවා. අපි කියන්නේ දහම් පාසල් නවත්තන්න. කරන්න ඕනේ මොකද? දහම් පාසල් වල හරි දේ හොයලා උගන්වන්න.
නියම නිවැරදි
ධර්මයක් තියෙනවා, හේතුඵල ධර්මයක් තියෙනවා, සාරු ධර්ම තියෙනවා, දරුවන්ට උගන්වන්න දේවල් තියෙනවා. එහෙම තියෙද්දි ඒ තියෙන නියම නිවැරදි දේ අත්හැරලා මේ වැරදි අර මා සමනෝ ගරුති කියන පුද්ගලයෝ ලියපු බුද්ධ චරිතය අර ඉන්දි ප්‍රාතිහාර්ය අර සංස්කෘතියේ ඉතිහාසය ඔවා උගන්වනවා. ඒක උගන්වන එක හරිද වැරදිද? ඒකයි තේරුම. හරිදේ පැත්තකට දාලා පරියාප්ති ධර්මය ප්‍රතිපත්තියක් නැති ලෝකෙ හදන වැරදි දේ තියෙනවා. ඒව උගන්වනවා. ඒව උගන්වලා දැන් අද මේ ලංකාවේ සහ ලෝකේ ඉන්න සියලුම දරුවන්ට ඔය කියන වැරදි දේ ඉගැන්වීමේ ප්‍රතිඵල නිසා තමයි අපිට මේ වින්නහිය මේ වැරදි පැත්ත ඇවිල්ලා තියෙන්නේ. හරියට ඉගන්වන ඒ දරුවන්ට හරියට හේතුඵල ධර්ම ඉගන්වන මොකද වෙන්නේ? මේ හේතුව වැරදි මේක කළොත් මට කවදා හරි උරුම වෙන වරද්ද මේක. ditthalam vedini vasen ho samprayito. ඉතින් එහෙමනම් වැරද්ද කරයිද? නැහැ. එනිසා දැන් යද යද වැඳ වැඳ පුද පුද පත පත ඉන්න පුරුදු කරලා. ඒකයි වැරදි. එනිසා අද ආගම කියන්නේ බුද්ධාගම කියන්නේ උගාන්දීම් පිදුම් යදුම් පැතුම් මිසක් වෙන කිසිම නිවන් මාර්ගයක් ඇත්තේ නැහැ. දැන් බලන්නකො පන්සල් කරන්නේ මොනවද? ඔය බෝධි පූජා අහන්නේ, ඔය රේඩියෝ සංවේදන මාර්ගවල අහන්නේ කොහොමද තියෙන දේවල්? ඔක්කොම වැඳුම් පිදුම් යදුම් පැතුම් පමණයි නිවනට බාධක වන හිඟන්න වගේ වැඩ කරීම පමණ. හිඟන්න යාජ යදින් යා දැන් යාඥා කරන්න මොනාගමල් දේවාගම. ඉතින් බුද්ධාගම අද දේවාගම වෙලා තියෙන ඉබේම අපේ දේවාගමේ බුදුහාම බුද්ධාගමේ බුද්ධ දේවාගමේ දෙවියෝ කවුද? බුදුහාම. අර බුද්ධානුභාවයෙන් ඈ බුදුහාමුදුරන්ගේ අනුභවයෙන් සියලුම දේ ඉල්ලනවා යදිනවා. ආණ්ඩුවේ උදේට රේඩියෝ එක කියන යදීම යාඥා ඉල්ලීම රාගය මොහේ දෙක එකක් නෙමෙයි. රාගයෙන් ඒකනේ ඉල්ලන්නේ. තව ලබා ගන්න එකතු කරගන්න පංචස්කන්ධය උපාදානය කරගන්න නෙවෙයි ඉල්ලන්නේ. තාපසයෙන්
උදන්නා
නැහැ. එතකොට සංග බේදයක් වෙනවා. මොහේ මොහේයි රාගයයි දෙකම තියෙනවා. ඇත්ත ඇතියට යථාවාදී තථාගාරී නැහැ. තථාවාදී යථාගාරී නැහැ වැරදු ගන්න. ඒකයි වෙන්නේ. තමනු තමන් ගෙනියනොත් වහ ගන්නවා, අනුන් ගෙනියනොත් වහනවා. යම් කිසි පුද්ගලයෙක් ඔය කර්මස්ථාන දෙන භාවනා මධ්‍යස්ථාන වල ඔය කියන උලන් රැල්ලට උදුම රැල්ලට බලාගෙන වායෝ කසිනියක් හෝ පඨවි කසිනියක් අර බුද්ධෝසනා අඳුරන්ගේ තියෙන දස කසිනියෙන් එකක් පුරුදු කළොත් මොකද වෙන්නේ? අසඤ්ඤ තලයකට යනවා. අසඤ්ඤ තලයකට එක්කෙනෙක් ඔය ඇහුවොත් මේක හරි භාවනා ක්‍රමය කියලා මොකද වෙන්නේ? අර පුද්ගලයා කීචරයක් අතර මං වෙයි. සිය සැරයක් ඒ පුද්ගලයාගේ නිවන වැහිලා ඒ පුද්ගලයා අතර මං වෙනවා. එතකොට එක්කෙනෙක් අතර මං කළා. දැන් බැරිලාව සිය දෙනෙක් අතර මං කළා. දැන් ඔය සමහර භාවනානු යෝගීන් ඉන්නවා, කර්මස්ථාන ආචාර්යවරු ඉන්නවා, තව නොයෙකුත් ඔය කියන මේ කාදුඩු පොල්ගසෝ විතර පැත්තේ, ඒ වගේම ලංකාවේ හැම තැනකම ඔය තලගල ඒ වගේම කඳු පොඩ මේ වගේ ඔක්කොම තියෙන අනාරිපා මම ඒවා පැහැදිලිව කියනවා. දැන් බය නැතුව කියනවා ඕන කෙනෙකුට මේ කියන්නේ ඔක්කොම අනාර්ය ප්‍රාණයාම වැරදි මේ උපනිෂද් ධර්මයේ තියෙන භාවනා ඒවා වැරදි. ඒවා කරලා එක්කෙනෙක් හෝ අසඤ්ඤ තලයට ගියොත් ඒ කර්මස්ථාන දෙන කර්මාචාර්යවරයාට දහස් වරක් අසඤ්ඤ තලයට හෝ අපායට හෝ යන්න වෙනවා සංඝ බේදය නිසා. ඒක සංඝ බේදය. සීලය වැරදියට කිව්වත්, සමාධිය භාවනාව වැරදියට කිව්වත්, ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදි කිව්වත්, සීල සමාධි ප්‍රඥා තුන වෙනස් කරලා කිව්වත් ඒකත් සංඝ බේදය. සීල සමාධි ප්‍රඥා කියන බුදුහාමුදුරන්ගේ ත්‍රිසික්ඛාවේ යම් කිසි කෙනෙක් දාන සීල භාවනාව වෙනස් කියලා වෙනස් කළොත් ඒකත් බුද්ධ භාෂිතේ ලපිතේ බුද්ධ ධර්මයේ විකෘති කිරීම. ඒකත් ධර්මතාවය. දැන් පුතඥාන පුද්ගලයෝ 99.99 මේ ධර්මයේ ඔය 99.99 තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 1%කට. ඒ 1% බලව. ඒ 1% යහපත් පිරිසිදු චේතනාව සත්‍ය ක්‍රියා බලය බලව. ඒ අනුව තව කොටසක් මේකට එන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ධර්ම මාර්ගයේ යන ඒ ඊතා සුදු පිරිසගේ යුතුයකම් වගේ කියන කොටසක් තියෙනවා. මොකද්ද? මේ විශ්වය පිරිසිදු කරන්න තමන්ගේ පිරිසිදු චිත්ත කිරණ ශක්තිය සත්‍ය ක්‍රියා බලේ වතුරෝලා දැන් මේ අපි ස්වභාව ධර්මයේ පිරිසිදු කළ ගමන් ඒ පිරිසිදු ස්වභාව ධර්මයේ නිසා මිනිසුන්ගේ මනස පිරිසිදු. ඒ පිරිසිදු වීම නිසා ඒ මිනිසුන්ට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මතුවෙනවා. නිර්මාණය සකස් වෙනවා. එනිසා දැන් මේ භාවනා කරන මේ ධර්ම මාර්ගය යන හැම කෙනෙකුගේම යුතුකමක් වගේ ගීමක් තමන්ගෙන් ඉටු වෙ යුතු සේවයක් තියෙනවා. සේවය මොකද්ද? මේ සත්‍ය ක්‍රියාවක් පතුරවලා අපි ඔය පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය පතුරවලා ඔය සත්‍ය ක්‍රියා බලේ පතුරවලා ඔය රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව මේ විශ්ව ශක්තිය පිරිසිදු කරේ. ඒක නිසා විශ්වය පිරිසිදු වෙනවා. ඒ විශ්වය පිරිසිදු වීමේ ප්‍රතිඵලයක් හැටියට ස්වභාව ධර්මයේ පිරිසිදු වුණාම මිනිසුන්ගේ මනසට යහපත් චේතනා ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ අනුව ධර්මයේ මතින් දැන් ඔය බුද්ධ ජයන්ති පොත්මාලාවේ යම් යම් දේ වැරදියට ලියලා තියෙනවා. විශේෂයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කරන්න බුදුහාමුදුරුවෝ සිංහල භාෂාවට නෙමෙයි ඒ කාලේ තිබිච්ච භාෂාවන් කීපයක් තිබුණා. බුදුහාමුදුරුවන්ගෙන් එක භික්ෂුන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම ඇහුවා මේක චන්දස් නෑ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ චන්දස් භාෂාවට පරිවර්තනය කරන්න ඇහුවා. දැන් එතෙන්දී අටුවා ලියන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ එතෙන්දී අනුදැන වදාලා මේක පදගත පරිවර්තනයක්. එහෙම නැත්නම් මේක මේ අනවශ්‍ය විදියට මේ පදගත පරිවර්තනයක් කරන්න එපා කියලා බුදුහාමුදුරුවේ වික්ෂුන් වහන්සේට බොහොම නිග්‍රහ කරලා වැරදි දෙයක් කරන්න කතා කළා. මේ ඡන්දස් වෛදික භාෂාවක් කියලා නිග්‍රහ. ඒ අතරම බුදුහාමුදුරුව අනුදැන වදාලා හෙළ අට කතා ලිවීම. දැන් මාගදී භාෂාව ටිකක් ගැඹුරු භාෂාවක්. ඒ භාෂාව සරල වශයෙන් ලියලා හෙළ වශයෙන් අට කතා කියන්න බුදුහාමුදුරුව අනුදැන වදාලා. අනුදැන වදාරුව විතරක් නෙමේ බුදුහාමුදුරුව ජීවමාන කාලයම හිටිය බුදුහාමුදුරුවත් එක්ක හිටිය මහා ප්‍රඥන් වහන්සේලා කියපු කොටසක් හිටියා. පළමු කොට මහා කච්චාය, මහා කොට්ටියාය, මහා අනුරුද්ධ, මහා සරියුත් මෙහෙම තවත් කීප දෙනෙක් නම් තියෙනවා. ඒ අය මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාගදී භාෂාව හෙළබසින් ලියන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, අට්ටු දක්වන්න පුළුවන් මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවෝ නිර්දේශ කළා අනුදැනවට. ඒ අයට අවසර දුන්නා හෙළ අටුවා ලියන්න. එනිසා හෙළ අටුවා ලිව්වා. දැන් කොහේවත් කොතනකවත් මේ ලංකා ඉතිහාසයේ හෝ ලෝක ඉතිහාසයේ හෝ බුද්ධ ඉතිහාසයේ හෝ කොතනකවත් සඳහන් වෙලා නැහැ ඔය කියන සීල අට කතා, හෙළ අට කතා, කුරුන්දි අට කතා, මහා අට කතා, බුදු කැලි අටුවා ආදී වශයෙන් ඇත්තා වූ මේ අටුවා කතා හෙළ වශයෙන් ලියපු හයක් තියෙනවා. පොත් කොටස් හයක්. එක පොතක හුඟක් විචාර වශයෙන් කොටස් තියෙනවා. එක පොතක් නෙමෙයි. මේ එක පොතක පුස්කොළ පොත් සමහරට 50ක් යටන් ලියන්න ඇති. කුරුන්දි අට කතා, මහා අට කතාවල 50ක් විතර කියන. සීල අට කතාවල එහෙම තිබ්බා. බුද්ධ වාසිතේ. එලා බදින් ලිව්වා. හෙළුවෙන් පෙර කී කියන්නේ ඒක අර ලෝයඩ් සංග්‍රහයද සිතත් සංග්‍රහයද තියෙන්නේ. දාමට සරිකොට හෙළුවෙන් පෙර කී. හෙළු කියන්නේ සිංහ. හෙළු බස. එනිසා ඒ බුදුහාමුදුරු අනුදැන වදාළ. ඒ එළ අට කතා බලලා දැනගෙන ලියලා මිනිසු හරියට නිවන් දැක්කා. මේක මේ මෙහෙම නිවන් දකින්නට මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ නියම නිවැරදි ධර්මයේ තියෙන හෙළ අටකතා වල කියන ලෝකෙම ප්‍රසිද්ධ වුණා. බොහෝ පිරිසක් මේ හෙළ අටකතා පරිලක්ෂණය කරන්න රජගහන වලට සහ අනුරාධපුරයට මේවා ගෙනාවට පස්සේ අනුරාධපුරයට මහාවිහාරයට ආවා. මේක නිසා මේ හෙළ අටුවා වල තිබුණු නියම පිරිසිදු බුද්ධ ධර්මය උපනිෂද් ධර්මයට ටිකක් විරුද්ධයි. ඉන්දියාවේ තිබුණු උපනිෂද් ධර්මයේ ජෛන ආගම ජෛන ධර්මයේ උපනිෂද් ධර්මයට විරුද්ධයි. දැන් එතකොට උනේ අර බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගෙනිච්ච කොටස් දෙකක් හිටියා. මහා විහාරිකයෝ සහ මහා සාංගිකයෝ. මහා සාංගික කියන්නේ මහායානිකයෝ. ඉන්දියාවට ගියා මහායානිකයෝ, ලංකාවේ අනුරාධපුරයට ගියා මහා විහාරිකයෝ. එතකොට මහා සාංගිකයන්ගේ මහා විහාරනිකායේ අයගේ මත දෙකක් බවට පත් වුණා. මේ දෙක අතරේ තරගයක් තිබුණා. ඒ තරගය ක්‍රමානුකූලව උග්‍ර වුණා. උග්‍ර වුණාම මහායානිකයෝ මහා සාංගිකයෝ යටින් උප්පර වැට්ටියක් වැඩපිළිවෙලක් කළා. කොහොම හරි මේ මහා විහාරයේ තිබුණු ආරක්ෂා සහිතව තිබුණු හෙළාටුව අරගෙන මේක පරිවර්තනය කරන්න ඕනේ කියලා පාදිට. ඒ සඳහා විවිධ අය උපක්‍රම උපක්‍රමශීලීව මේක ගන්න බැලුවා. හැබැයි ගන්න බැලුවට මේ මහා විහාරයේ හිටියේ යම් යම් වැදගත් මහා තෙරවරු මේකට ඉඩ දුන්නේ නැහැ. බුද්ධඝෝෂාමුදුරේ එන්න ඉස්සෙල්ලා දෙතුන් නමක් මේකට ඇවිල්ලා කියනවා සිවුරු දාගෙන මේ මහායානිකයෝ සහ පතංජලි ධර්ම. ඇවිල්ලා ඒගොල්ලෝ ආව ගමන් ටෙස්ට් එකක් වගේ දෙනවා. ඒක දුන්නාම ඒක තේරුණොත් වැරදි කියලා සිවුරු ගලවලා පිට කරපු අයත් ඉන්නවා. රටින් පිටුවහල් කරපු අයත් ඉන්නවා. නමුත් මෙහෙම කීප සැරයක් ලංකාවට ඇවිල්ලා මේවා පරිවර්තනය කරන්න මහා විහාරයෙන් ඉල්ලුවාම මේකේ තියෙන ලොකු විනාශයක් එහෙම නැත්නම් මේකේ ලොකු උපක්‍රමයක් බව දැනගත්තාම ඒ අයට රටට එන්න දුන්නේ නැහැ. ආවත් පිටුවහල් කළා. මේක ඉන්දියාවේ ඉන්න ඔය බමුණ කොටසත් උපනිෂද් ධර්මය සහ බුද්ධ ආගම එකතු කරගත්ත කොටසක් දැනගත්තා. ඒ නිසා ඒගොල්ලෝ මේකට රාජිගතව නියම ක්‍රමානුකූල වැඩපිළිවෙලා ලංකාවෙන් පිටුවහල් කරපු අභයගිරිය වාසීනුත් එක්ක කරගෙන කරා. කරලා ඉන්දියාවේදී බුද්ධඝෝෂ කියන මහා ප්‍රඥා පඬිවරයා වරප්‍රාප්ත බමුණේ ත්‍රිවේදයේ පරප්‍රාප්ත බමුණව පුහුණු කළා. හොඳට සිංහල ඉගැන්නුවා, හොඳට පාලි ඉගැන්නුවා, හොඳට ඔක්කොම ඉගැන්නුවා. උගන්නලා මේක කොහොම හරි ගන්න ඕන කියන ක්‍රම. ඒ බුද්ධඝෝෂ ඇවිල්ලා මහා විහාරයට ඉදිරිපත් කළාම මෙයා හරි මෙයා අනුකූල කියලා අර මහා විහාරය අය රැවටෙන තත්ත්වයටම එයාව පුරුදු කළා, පුහුණු කළාම එයා ගත්තා අර එලාටුව මහාට කතා අරගෙන ඔය විමුක්ති මාර්ගය විසුද්ධි මාර්ගය කියලා ලියුවා. පොත් 17ක්ම ලියලා අර ටික මුචලල ඉවර. එතන ඉඳන් අද තියෙන්නේ මොනවද? අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්න තියෙන මොනවද? ත්‍රිපිටකයේ පරියාප්ත ධර්මය අරගෙනකොට බුද්ධඝෝෂාමුදුරගේ පොත් 18 සහ හේවට ලියපු අටුවා ටීකා ටිප්පණි. එච්චර. ඒවා පරියාප්ත ධර්මයනේ. වැරදි උපනිෂද් ධර්මය කලවන් වූ වැරදි මත සහිත බුද්ධ භාෂිතය විකෘති කරපු දේවල්. උත්තර වංශය කියලා එකක් තිබුණා. මේ ඒක වංශ කතාව. මොකද වංශ කතාව කියන්නේ? දැන් මහා වංශය, දීප වංශය, උත්තර වංශය, ධාතු වංශය, තූප වංශය, බෝධි වංශය මේ වංශ කතාවල තියෙන්නේ යම් මේ පාරම්පරික වංශ කතාව. ඒක උත්තර වංශය කියන්නේ මේ හෙළඹීමේ එදා තිබුණු රාජධානි සියල්ලගේම වංශ කතා. දීප වංශයේ මහා වංශයේ තියෙන අනුරාධපුරයේ හැදුව රාජ්‍යයේ වංශ කතා. බෝධි වංශයේ තියෙන බෝධිය මේ ඉදුවටුන්නෙන් ගෙන ආපු දවසේ ඉඳලා ඒ බෝධියට ඒ බෝධීන් වහන්සේලා ගෙනිච්ච දැන් අංගුර ගෙනිච්ච දැන් ගෙන පිටවන බෝධි වංශය. තූප වංශයේ තියෙන තූප වල වංශ කතා. බෝධි වංශයේ තියෙන ධාතු වංශයේ තියෙන ධූප වංශයේ තියෙන ඔක්කොම තියෙන වංශ කතා. ඒවා ඈ ඒකෙම තියෙනවා සතියක් නාලව පුදගල බෝධි. මෙහෙම තියෙනවා. සතියක් නාලව කිව්වම දැන් අපි දැන් හිතාගන්නේ කොහෙද? වෙනම නාග ලෝකයක් තියෙනවා පොළොවට. එහෙනම් මේ නාග ලෝකෙ තියෙන නාග දීපේ කියන්නේ කොහෙද තිබුණේ? ඔය නාග දීපේ කියන්නේ ඔය නාග ගෝත්‍රික රජු කෙනෙක් රජ කළ තැනට කිව්වා නාග ලෝකේ නාග දීපේ කියලා. එතකොට ඉඳවන්න හිටියේ කවුද? නාග රජු කරපුරා. මුචලින්ද රජු වන්නේ. එම් නිසු එම් ලේතියෙන් මේ බෝ අංගුරයක් දුන්නේ නැහැ. කිව්වා එහෙම ගෙනියන්න බෑ කියලා. ඒගොම්නි කිව්වා සියලුම නාග ගෝත්‍රිකයන් රැස් කළා සතියක් පුද පූජා පාත්තල තමයි මේ ගලවලා ගෙනියන්න ඕනේ. ඒ කතාව ඔක්කොම බෝධිවංශේ තියෙනවා. එතනින් පටන් ගන්න තැන තියෙනවා. ඒ වගේම දැන් නාග රාජ්‍යවලට ධාතුන් වහන්සේලාගේ බුදුහාමුදුරු පිරිනිවන් පෑවාම නාග ගෝත්‍රිකයන්ට කොටස් දෙකක් ආවා අටින් දෙකක්. ඒ කියන්නේ හතරින් එකක්. මහානාග පරපුරේ රජවරුන් ගාව මේ ධාතුන් වහන්සේලා දිගටම පවත්වාගෙන ආවා. ඊට පස්සේ දුටුගම් රජුරුත් නාග පරපුරේ නිසා අනුරාධපුරේ රාජධානිය හැදුවාම නාග පරපුරේ අය තැන්පත් කරලා තිබුණු නාග දීපවල තැන්පත් කරලා තිබුණු බොහෝ ධාතුන් වහන්සේලා ඒ නාගයෝ අඬ අඬ බෑකියද්දි බලහත්කාරයෙන් ගිනන්නේ අනුරාධපුරේ තැන්පත් කරලා චෛත්‍ය විහාර හදලා ඒ අයට වැඩ පූජා කරගන්න තැන්පත් කළා. ඒක තියෙනවා ධාතුන් ඔය කතා ඔක්කොම කතාවල් තියෙනවා. හැබැයි දැන් අද වෙනස් විදිහකට මේ නාග ලෝකය කියන්නේ පොළොව හැට තියෙන වෙනතන. දේව ලෝකය කියන්නේ අර දේව රාජධානිය නෙමෙයි දෙවියන්ට. එතකොට මේ මිනිස්සු වෙනස් කරා. යක්ෂ නාග දේව කියන්නේ වෙන මේ අමනුස්ස කොටස්. ධර්ම
වගේ ඒකත් වෙනස්.
ඔව් ඒකත් වෙනස්.
උත්තරවංශය
කියන කැප්ටි නෑ නේද? උත්තරවංශය දැන් කොහොමද පේන්නේ? ඔයර් තියෙන්න පුළුවන් විනාශ කළ බව පේන්නේ නැහැ. මොකද මහනුවර රාජාවලිය තියෙන අවස්ථාවේ උත්තර වංශය ඒකට පරිහරණය කරන බවට පැහැදිලිව තියෙනවා. රාජාවලිය 13ක් කියලා තියෙනවා. දෙකක තියෙනවා උත්තර වංශයේ පොතක් කින් සටහන් කරගත්ත. සබ්බකාය කියන්නේ ක්‍රියාකාරකම් 36. සබ්බකාය කියන්නේ මොකද්ද? ක්‍රියාකාරකම් 36. ඒ 36 සබ්බකාය පටිසංවේදී. ඒ 36ම එක සංවේදීන එක පටිසංවේදී. දෙපැත්තම තියෙනවා. තේරුණාද? එක සංවේදී වෙනවා එක පටිසං දෙනවා. ඒ නිසා එක සංවේදී එක පරිසංවේදී දෙපැත්තටම තියෙනවා. මේ සබ්බකාය කිව්වේ ක්‍රියාකාරකම් 6ක් ඇහෙන් වෙන්නේ. මොනවද ඇහෙන් වෙන්නේ? චක්කුකාය, රූපකාය, චක්කු විඤ්ඤාණකාය, චක්කු සම්පස්සකාය, චක්කු වේදනාකාය, චක්කු තණ්හාකාය, චක්කු උපාදානකාය 6. ඒ අනුව තමයි චක්කු භවං කියන්නේ. ඒ වගේම සෝත කණින් 6, නාසයෙන් 6, ගන්ධකාය, ගානකාය, ගාන විඥානකාය, ගාන වේදනාකාය, තණ්හාකාය, උපාදානකාය. ඒ වගේම මනසෙන් 6යි 6. එතකොට ඇහැ කන නාසය දිවකාය මන කියන 6යි 6 ගානක් 6 36. මනෝකාය, ධම්මකාය, මනෝ විඥානකාය, මනෝ සංපස්සකාය, මනෝ වේදනාකාය, මනෝ තණ්හාකාය, මනෝ උපාදානකාය 6. 36 තමා සබ්බකාය. මේ 36ම කරන්නේ කවුද? උද්දලේ තමන්ගේ හිතේ වෙන කොහෙම නෙමෙයි.
භයං
කියන්නේ මේක තියෙන පස්සම් භයං. භයං කියන්නේ විහිගිරීමේ ශක්තිය ප්‍රහාණික. පස්සම් කියන්නේ ප්‍රහාණික. මේ බව බය කියන එක බව නිසා තමයි බය. පස්සම් භයං මෙතන තියෙන. බිඳලා අහිං කරලා අස් කරනවා. පහ කරලා අර ක්‍රියාවේන දැන් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ. බංගා කියන එක උනවා පසම්බයං කියන. දැන් විභව තණ්හා වෙනම තේරුම් ගන්න අමාරුයි. තුනක් තියෙනවා. මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් මෙතන කාම භව, රූප භව, අරූප භව කියලා තුනකුත් තියෙනවා. ඒ වගේම මේක තේරුම් ගන්න තව වචන තුනක් තියෙනවා. කාමාව චර, රූපාව චර, අරූපාව චර. චර කියන්නේ මොකද? හැසිරෙන, ගමන් කරන. ඒ தത്വයට පත් වෙන්නට උපකාර වෙන, ගැළපෙන හැසිරීම් රටාවක් පාවිච්චි කරනවා නම් අර චර බව. ඒ නිසා කාමාවචර පුද්ගලයෙකුට කාම තණ්හාව ඇති වෙනවා. රූපාවචර පුද්ගලයෙකුට රූප තණ්හාව ඇති වෙනවා. ඒ වගේම අරූපාවචර පුද්ගලයෙකුට අරූපාව අරූප තණ්හාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් විභව තණ්හාවක් ඇති වෙනවා. මේක දැන් කාම තණ්හා කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහ. බාහිර ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානය කරගෙන ඇහැ කන නාසය දිව කය මන දිව කය කියන පහ පිනවීමේ කැමැත්ත, රමණය කිරීමේ කැමැත්ත කාම තණ්හා. තණ්හා කියන්නේ තැනක හාවීම. උපාදානය කරගත්තේ නැත්නම් තැනක හාවෙන්න බෑ තණ්හාවක්. ඒ වගේම අපි ඇහැ කන නාසය දිව කය කියන පහ පිනවන්න නෙමෙයි, මන රමණය කරන්න කරන කැමැති වෙච්ච වැඩ කටයුතු කරන. ඒක ඇහැ කන නාසය දිව කය කියන පහ පිනවන්න නෙමෙයි, මන රමණය කරන්න. මෙතෙන්දි දැන් අපි කල්පනා කරමු අපිට රූප වශයෙන් දකින්න පුළුවන්, බලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් යම් කිසි තත්වයක්. ධනවත්කම, ධනවතෙක් වීම, බලවතෙක් වීම, අපි හිතමු අගමැති වීම, ඇමති වීම, ජනාධිපති වීම, ප්‍රසිද්ධ ලේඛකයෙක් වීම, අධ්‍යක්ෂ කෙනෙක් වීම, ලේකම් කෙනෙක් වීම, මේ වගේ මොනවද මේවා? රූප භව තණ්හා. ඒවා දැන් රූප වශයෙන් අපිට බලන්න පුළුවන්. ඕසතෙක් වීම, ධනවතෙක් වීම, කුලවතෙක් වීම, බලවතෙක් වීම, නිලවතෙක් වීම. ඒවා අපිට රූප වශයෙන් බලන්න පුළුවන්. ඒ රූප වශයෙන් අපිට දකින්න, බලන්න, හිතන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නට යමෙක් කැමැත්තක් ඇති වෙනවා නම් ඒක රූප තණ්හාව. ඒක කාම නෙමෙයි, ඒක රූප බව. ඒ වගේම මේ අපිට රූප වශයෙන් බලන්නට බැරි, දකින්නට බැරි, නමුත් අපි අහලා තියෙන තත්වයන් තියෙනවා. මොනවාද? බ්‍රහ්මත්වයටපත් වීම. ඔය මහා බ්‍රහ්ම වීම, බ්‍රහ්මත්වයටපත් වීම, බ්‍රහ්ම සාරලජ්‍යයටපත් වීම, බ්‍රහ්ම තත්ත්වයට. ඊට පස්සේ දෙවියෝ වීම. ඔය කියන සද්දෙව්ලව දෙවියන් වීම. ඔය දෙව් මිනිස් සැප ලබන්න මිනිස්සු කල්පනා කරනවා. ඒවා අපිට රූප වශයෙන් බලන්න පුළුවන්. ඒ වගේම අභිඥාලාභියෙක් වීම, අහසඥය. ඒ වගේම යම් අභිඥාලාභියෙක්, ඥානලාභියෙක් වීම, ඒවා අපිට රූප වශයෙන් බලන්න පුළුවන් බෑ. ඒවා අරූපයි. ඒ தත්ත්වයටපත් වෙන්නේ යම් කිසි කෙනෙක් උත්සාහයක් දරනවා නම් ඒක මොකද්ද? භව තණ්හා. ඒක අරූපී තණ්හා. විභව තණ්හා. ඒක විභව. ඒක නෑ රූපයක්. අපිට බ්‍රහ්මයේ රූපයක් කොහෙන්වත් කාටවත් බලන්න පුතඥාන පුද්ගලයෙකුට බෑ. දෙවියෙක් බලන්න බෑ. ඒ වගේම අවිඥාලාභී කෙනෙකුගේ වෙනස බලන්න බෑ. ඥානලාභීකගේ වෙනස බලන්න බෑ. ඒවා අර අරූපී. ඒ නිසා ඒවා විභව තණ්හා. එතරම් තියෙනවා. තව විභව තණ්හාවේ තව එකක් තියෙනවා. ඒක භව තණ්හාවේ එකක්. දැන් යම් කිසි තත්වයකට, නිලයකට, ඔය ඥානයකට, අභිඥාවලටපත් වූ පුද්ගලයෙක් දැන් ඒකෙන් මිදෙන්නට කැමැත්තක් නැහැ. ඒක අල්ලගෙන ඒක උපාදානය කරගෙන ඒකම සුවේ විඳින ඉන්න කැමැත්ත විභව තණ්හා. හැබැයි අරකට ඒක සම්බන්ධයි සම්පූර්ණයි. මොන සූත්‍රයේ?
දඩක සූත්‍රයේ විඥාන කායයි.
චචක්කද දජන්? දඩක
සූත්‍රය.
ඈ? දඩක සූත්‍රය. ඈ? චචක්ක. ඒක දෙකක් නෑ. මොකද්ද මොකද්ද ඔය අහුවේ? සම්මාසයේ
චක්කුච්ච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥානං නෝනේ. විඥාන කායයෙන් හදෙනවා.
ඔව්.
ඒ විඥාන කායයි පංච උපාදාන ස්කන්ධයේ විඥානයි.
දෙකම එකයි.
දෙකක් එකම සම්මාසයේ පංචස්කන්ධ උපාදානය කරගත්තොත්ද විඥාන කායය
ඇති වෙන්නේ? ඔව්. පංචස්කන්ධේ උපාදානය කර නොගෙන නෙමෙයි සංකාරයක් නොකර විඥානයක් පටිච්ච නුනොත් දැන් සංකාරයක් කරනවා කියන්නේ නැවත වචනකින් කියනොත් පටිච්ච වෙනවා චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති සෝතංජ පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන මනාජ පටිච්ච ධම්මේ උපජ්ජති මන පටිච්ච වෙනවා කියන්නේ මොකද පංචස්කන්ධේ කැමැත්තෙන්ම උපාදානය කරගනි එතකොට උපාදානය කර නොගෙන විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. විඥාන ශක්තිය කියන්නේ අපි උපාදානය කරගත්ත පංචස්කන්ධය අපිට කැමැතිසේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්වාගෙන ඇති යාමේ කැමැත්ත. නැවත අපි උපාදානය කරගත්ත දේ අපිට ඍජුසේ මනාපසේ පවත්වන්නට ඇති කැමැත්ත මොකද්ද? විඥාන ශක්තිය බලයි. නෑ ඇස් දෙක තියෙන රූප බලන්න කොහමද රාගයක් ඇති වෙන්නේ රාග කියන්නේ මොකද මත් වෙනවා ග කියන්නේ මොකද ගැවෙන හා වෙනවා හේතු වෙනවා ගැවිලා හේතු වෙනවා මොකටද අර ඇහෙන් දැක්ක රූපෙට මත් වෙලා ඒ රූපේ එතන හා වෙනවා ගෑවෙනවා මත් වෙලා රාගයෙන් හේතු වෙන. ඒක තමයි රාගය. ඒක ඡන්ද රාගය. මොකද කැමැත්තේ කරන්නේ. එනිසා ඒක ඡන්ද රාගය කියන එක ඡන්ද රාගයක් වෙයි. ඡන්ද කියන්නේ ඉච්ඡ නිසා. කැමැත්ත නිසා. හැම තැනකදීම අපි අමාරු යටින්න පුද්ගලෙ කැමැත්ත නිසාමයි මේ රාගයෙන් කැමැත්තෙන්මයි එතෙන්ට ආවේ. ඒ කැමැත්තම තමයි දැන් අර මාළුවට අර රූපේ හැම දැක්කා. දැන් හැම දැක්ක ගමන්ම බඩගින්න හිටිය මාළුව මත් වුණා. මත් වූ ගමන්ම ඒ මාළුවට තේරෙන්නේ නැහැ මේක ඇතුලේ මිලි කඩුවක් එම ඇමිනේගේ තිබෙනවා. ගිල්ල ඒ වගේ තමයි අපි ඇහෙන් රූපයක් දැක්ක ගමන්ම ඒ රූපයට මත් වුණොත් ඒ රූපය අපි ආවුණොත් ඒකට මත් වෙලා ඒතෙන්ට රාගයෙන් හේතු වුණොත් ගැවුණොත් අපි එවට ආවු. ඒකම තමයි ඒක ආස්වාදයේ ආදීන වෙනවද? ආස්වාදයේ මොකද්ද? අර හැම කෑමේ ආස්වාද. ආදීනේ මොකද්ද? අර හැමට ඇමිනීමේ ආනිසංසක් තියෙනවා ආදීනවත් තියෙනවා ආනිසංස නිසංස සංවලින් විදි නිදර්ශන යහපත් එක ආදීනව කියන්නේ අයහපත්. දෙපැත් ඒකටත් නිවිදේ නම් තමයි. යහපත් අයහපත් දෙකම තියෙන්න පුළුවන්. යහපත් දෙයක් වුණොත් ඒක ආනිසංශයක්, අයහපත් දෙයක් වුණොත් ඒක ආදී. සංස දැන් ධර්මතාවයක් තියෙනවා සමුදය ධම්මාව වය ධම්මා මේ ලෝකේ අපි සංකාරයක් කරලා සංකටයක් හැටියට සමුදයක් බිහි කරගත්තොත් ඒ සමුදය උපත ලැබූ මොහොතේ පටන්ම ඒක වැය වෙලා මරණය කරා යන එක නියතයක් ඒක නම සබ්බේ ධම්මා අනාත්තාති ඊටවත් එක ආකාරයකට පවතින කිසිම දෙයක් අපිට හිතෙන් නාමකටයක් හැටියට ලඟස් කරලා හදාගෙන සංකාරයක් හැටියට පවත්න්න බෑ. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවය ආශය කියන එකට තියෙනවා. මේ ආශය දවස ගානේම අපි අනුසය හදලා එකතු කරගත්තේ නැත්නම් ඔය කියන ආශය දවස් හතකින් ඉවරයි. ආශය දවස් හතයි ජීවත් වෙන්න කල් තියෙන. අපි දැන් මේකට උදාහරණයක් ගත්තොත් අපි අනුභව කරන කෑම දවස් හතකට විතරයි අපේ ලේ ධාතුවේ ශක්තිය බලයේ වර්ණ ගන්ධ රස ඕජා දෙන්නේ. අපි දවස් හතක් කන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? අර ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අනුසය අලුතෙන් උපද්දවා ගත්තේ නැත්නම් අර ඉස්සෙල්ලා අපි උපදවාගත්ත ආශය තියෙන්නේ දවස් හතකට ඇති වෙන්න පමණයි බැම්ම කපලයක්. අප මාද කියන තත්ත්වයට පත් වෙනවා. එනිසා ආශය වයස දවස් හතයි. ඒකනේ මේ මහා සතරපට්ඨාන සූත්‍රය කියලා තියෙන්නේ. අනුසය සාමුලින්ම නවත්තලා දවස් හතක් ඉන්න පුළුවන් නම් දැන් මේ නිවන් දකින්න දවස් හත නෙමෙයි. යම් කිසි කෙනෙක් මේ අනුසය ආසේ ඥානෙ දැකලා මේ අනුසය ආසේ පිළිබඳව තේරුම් අරගෙන යම් මොහතක අදිෂ්ඨානයක් කරගෙන කියනවා මම දවස් හතක් මේ අනුසය නූපදවා ඉන්නවා. කොයි වෙලාවෙද? ඒ අදිෂ්ඨානය කරගත්ත මොහොතේ ඉඳන් දවස් හතක් යනකොට අර ආසය අවසන් වෙනවා. අනුසය අලුතෙන් එකවරක් හෝ ඉපදුනේ නැත්නම් එතෙන්දි බැමි තුන කපලයි. ඒක නිවනයි. නිබ්බාන. අනුසය මං කියන්නේ දවස් හතේ දැන් මේක අපි ගඟක් වතුර පාරක් සාමුලින්ම ගඳිනවා එක පොදයක්වත් නැති වෙන්නේ. දැන් දවස් හතක් යනකොට මේ ගඟේ වතුර පහළට ගලාගෙන යනවද? නැහැ. දැන් ගඟේ වතුර නැහැ. එතකොට අර ගඟ ගිහිල්ලා. ඒ වගේ තමයි මේක. එතකොට අලුතෙන් අර ගඟේ වතුර ලීක් එකක් තියලා හරි කොහොම හරි වතුර පාරක් ආවොත් මිසක් කොහෙන් හරි වතුර එකතු වුණේ නැත්නම් ওই ගඟක් වෙන්නේ නැහැ. ওই ගඟ හිඳිලා යනවා. මේක තමයි ස්වභාවයෙන් මෙතෙන්ටත් මේක තමයි ස්වභාවය. එතකොට මේ ධර්මතාවෙන් ස්වභාව ධර්මයෙන් ඔක්කොගෙම අදලා තියෙන අලුතෙන් අනුසය හදලා එකතු කරන්නේ. ඒ අනුසය නවත්වීම තමයි බුදුහාමුදුරුව නිවන හැටියට ආසය අනුසය ඥානෙ විග්‍රහ කිරීමෙන් පෙන්නලා දුන්නේ. එතකොට අපි තේරුම් ගත යුත්තේ එකම දේ මොකද්ද? අනුසය න අනුසයති කරන්නේ කොහොමද? අනුසය උපදින්නේ කොහොමද? කොතැනද? කොයි ආකාරයෙන්ද ඒ අනුසය නවත්වන්නට අපි කළ යුතු නිවැරදි නියම පිළිවෙත ප්‍රතිපදාව තමයි ওই මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියලා පැහැදිලි කරලා විග්‍රහ කරලා තියලා තියෙන විස්තීර්ණ වශයෙන් ඔය කියන්නේ වෙන මොකක්වත් නෑ. ඒක තමයි ඒ ඥානය තමයි බුද්ධ ඥානයක් අසාධාරණ බුද්ධ ඥානයක් ආශ්‍රය අනුසයේ ඥාන. මේ ආශ්‍රව කියලා වචනයක් පස්සේ අදාළ තියෙනවා නමුත් මේකේ තියෙන ආශ්‍රය අනුසය සය කියන වචනේ මෙතන තියෙනවා. ඒවා නිසා තමයි දැන් ditth sutta muta viññata කියන හතර නිසා තමයි චතුසු වාරේසු නිසා තමයි ආශ්‍රය උපදින්නේ. ආශ්‍රය නැති කරන්න පුළුවන්. ditthේව ditthමත්タン භවිෂති නම් ආශ්‍රය උපදින්නේ නැහැ. සුතේව සුතමත්タン භවිෂති නම් ආශ්‍රය උපදින්නේ නැහැ. ඒ ක්‍රියාකාරකම්. ඒ අනුසේ නෝබද වීමට උපකාර වන සියලුම කර්මු කාරණා ඔය ditthේව ditthමත්タン භවිෂති සුතේව සුතමත්タン භවිෂති මුතේව මුතමත්タン භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン භවිෂති කියන චතුසු ආහාරයේසු කියන ධර්මතාවයේ
තියෙනවා.
අනුසය හරහාමයි එන්නේ වෙන කිසිම විදිහක ආදේ එන්න බෑ. අනුසය හැටියටමයි ඇතුල් වෙන්නේ. දැන් අපිට මේ කටින් මේපෑ අනුභව කරන්න. දැන් ඔය වෛද්‍ය විද්‍යාවට අනුව නම් බටයක් හරිවා මේවා දාලා දෙනවා. එමුණත් අපි කොහටද දාන්නේ? අර ආමාශය තමයි අර සෙමයි ආමාශය. ඇතු වෙන ක්‍රමයක් නැහැ. සමිඥාන්
දෝරණ
එක මතකේ බණ අහන ගන්නවා වගේ දරගන්නවා වගේ දැක්සත් දැන් අපිට පුළුවන් මේ අනුසය නවත්තන්න. දැන් ඒක ආශය කපන්න පුළුවන් සමහර විට යම් යම් බල ශක්තියින් දිනවා බාහ්‍ය දාරු විදිහට වගේ එතන තියෙන වෙන එකක් උද්දච්ච විකයිත මානසම් කියන ක්‍රමයක්. එහෙම ක්‍රමයකට බුදුහාමුදුරුවෝ අනුදැනව දාන්න තියෙනවා. උද්දච්ච විකයිත මානසම්. එතකොට අර අනුසය එක මොහොතකින් කපන ක්‍රමයක් තියෙනවා. මොකින්ද උද්දච්චේ විකයිත කරන්නේ? මේ අනුසය එන්නේ මොකද හේතුව නිසා? උද්දච්චේ නිසා. විකයිත කරනවා කියන්නේ විකයිත සහමුලින්ම සමුග්ගාත කරීමේ අය ආශය අනුසය අපි උපදවන්නේ නැතුවම ඉන්නවා මොහොතකින්. ඒ නිසා දවස් හතක් යන්නත් ඕනේ නැහැ. ඒ පුද්ගලයා ඒ අරහත් ඵලයටම පත් වෙන ක්‍රමයකුත් තියෙනවා. ඒකට තමයි කියන්නේ උද්දච්ච විග්ගහිත මානසං කියන ක්‍රමයකුත්
තියෙනවා.
ඒ වගේම අයි දැන් අලුතෙන් එන්නේ නැහැ. ඒකින්ද ඔය උත්සාහ කරන රෝමිය මොන්නේ මොනා කරන්න උද්දච්චේ නැති උද්දච්චේ තමයි මේ ඔක්කොටම ආශය අනුසය උපදින්නේ මොකද උද්දච්චේ. ඒ කියන්නේ අර උද්දච්ච කියන එක තමයි මේ ඔක්කොටම හේතු. සම්පයාන පාරේ හෝති විද්‍යුත් අර උද්දච්ච විගයිතමාන සංක්‍රමණයේ පගුණ සූත්‍රයේ මේක කියලා තියෙනවා. බොහෝ ඔය ධර්මය අහපු අය බුදුහාමුදුරන්ගේ අනුගමනය කරපු අය ජීවත් වෙලා ඉන්නකන් නිවන් දැකලා නැහැ. හැබැයි නිවන් දකින්න මොහොතේ මේ ක්‍රමයට කිසිම දෙයක් උපාදානය කරගන්න නැතුව ඉබේම මැරුණා. අරහත්ත්වයේ පැත්තේ දැන් කාටවත් හොයන්න බෑ. දැන් අර සම්තුති අමාත්‍ය. ලබ්බ මල් උත්තර රාතුනා. අර කුකුජාති රාජ්‍ය. ඔය ඔක්කොම දැන් බාහිදාරු විදිහටම දැන් ජීවත් වෙලා හිටියන තමාර ආශි ඉතුරු වෙන්නේ තව ගෙවන්නේ. දැන් ජීවත් වෙලා නැහැ. හැබැයි ඒගොල්ලෝ අරහත් ත්වයට පත් වුණා. ඒකටත් ඉතින් මේ අටුවාවේ කියලා තියෙන්නේ රේණුකානේ හම්දුරංග පොතකුත් ඕක කියලා තියෙනවා. පෙර මේ සංසාරේ අනන්ත අප්‍රමාණ විදිහට මේ භාවනා කරලා මේ ඔක්කොම මග බල ලැබලා ඉන්න ඉබදුනා ඒකින්ද. ඒකට මේ වැරදි හේතුවක් දීලා තියෙනවා. එහෙම එකක් නෙමෙයි. මේක මොකද්ද? උබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා. තිබුණාට අර ප්‍රඥා ශක්තිය මතු කරගත්ත හේතුව නිසා. දැන් අපිට කියන්න පුළුවන් ද කවුරු හරි මෙතන එහෙම ශක්තියක් නැහැ කියලා. පෙරපින් කරපු අය ඉන්න ඕනද? එයාට එක පාට ඉරේණිය වැටුනහම නිලුම් මල් පිපෙනවා වගේ මේ தත්ත්වය මතු වෙනවා. ඒක ඕන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. ඔය ධර්ම දේශනා 100ක් 1000ක් 1000ක් කාණ්ඩ ඕනේ එක ධර්ම දේශනාවක එක වචනයක් දෙකක් ඇහුවාම ඒ වගේ මේ මේ යථාවාදී තථාගාරී தත්ත්වයටපත් වෙලා ආපු මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ ධර්ම දේශනාව. ඒ මොකක්ද? කියන්න පුළුවන් බුද්ධයටගත මුඤ්ඤතා ශක්තිය තිබුණා කියලා. ඒක තියෙන හැම කෙනෙක්. නම් ඒක විතරක් නෙමෙයි. මේ යම් කිසි ශක්තියක් Taman තුල තියෙනවා මේ ධර්මයේ මේ ධර්මාන ධම්ම ප්‍රතිපදා අවබෝධ කරගන්න. සංකත සංකාරයක් කළොත් ඒ සංකාරය කියන්නේ මොකද්ද? රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කරන ක්‍රියාව. ඒ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කරන ක්‍රියාකාරකම නිසා තමන්ට උරුමන ඵලය මොකද්ද? සංකතයක් සකස් වීම. සංකතයක් සකස් වෙන්න නම් පංචස්කන්ධය උපාදානය කරගන්න ඕනේ. ඒ නිසා සංකාරයක් කරන හැම කෙනෙක්ම සංකතයක් සකස් කර ගන්නවා, නිර්මාණය කර ගන්නවා හදා. ඒ අනුව නිවන වැහෙනවා. සංකතයක් සකස් වෙන්න සමුදේ උපකාර වෙනවා, හේතු වෙනවා. සංකාරයක් කළාම සමුදේ වී වෙන සංකතයක් හකරන සංකිලිට වෙනවා. ඒ නිසා සංසාරයට බැඳෙනවා. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව ප්‍රමාද වේගෙන යන්නේ. කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ පැහැදිලි කළ දීලා තියෙන දෙපැත්ත දුවතාවය දුවිරේන මදාම් කියපු එක තමන්ට හැම මොහොතකම හැම අවස්ථාවකම හැම සිතුවිල්ලකදීම හැම අරමුණකදීම හැම කතාවකදී ක්‍රියාවකදී මෙනෙහි කිරීමකදීම උපකාර වෙනවා. දෙපැත්තක් බලලා ඉවසලා විමසලා දෙපැත්ත බලලා යහපත් දේ තෝරගන්නත් අයහපත් දේ බැහැර කරනවා. ඉතින් ඒක නිසා භාවනාව කියන්නේ සීලය කියන්නේ සමාධිය කියන්නේ ප්‍රඥාව කියන්නේ තුනටම ඔය ද්වේනා ද්විදේන මේ තේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ විග්‍රහ කරපු දෙපැත්ත අත්‍යවශ්‍යයි, අනිවාර්යයි. ඒ නිසා හැම කෙනෙක්ම මේ භාවනාව වැඩසටහනක් කරනවා නම් භාවනා පුරුදු වෙනවා නම් මීට පස්සේ මුළු ජීවිත කාලය තුළදීම තමන්ගේ හිතට අරමුණු වන සියලු මාරුමු පිළිබඳව දෙපැත්තක් ගැන හිතිය යුතුයි, විමසිය යුතුයි, ආවර්ජනය කළ යුතුයි, මෙනෙහි කළා හරි පැත්ත තෝරගත යුතුයි, වැරදි පැත්ත අතහැරිය යුතුයි. ඒ අනුව මේ අනුසය නවත්තන්න පුළුවන් වෙනවා කියන එක හොඳට තේරුම් ගන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරය. දැන් පින් අනුමෝදන් කරන්න ගාථා කියන්නේ. එක්තාවතාචාමී සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචාමී සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ බුද්ධානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචාමී සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේ නාමේ පාල සමාදමු. සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්ති.